තිරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ සෙනසුරාදා දිනයන්හි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලබනවා. සවනට සිසිලස ජාත්‍යන්තර ධම් ප්‍රචාරක සේවාවසේ සෙනසුරාදා දිනයන්හි ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 5:00 ආරම්භ කරන ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාවෙන් උදෑසන 10:00 ආරම්භ කරන සජීවී ධර්ම දේශනා ඒ වගේම ධර්ම සාකච්ඡා වැඩසටහනයි මේ. ඉතින් අද දවසේදී මේ වැඩසටහන පවත්වාගෙන යන අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද එජුකේටර් මාතදස්සි ස්වාමීන් වහන්සේ නම් සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. ඉතින් මේ ලෝකයේ විවිධ රටවල සිට වැඩසටහන සම්බන්ධ වෙන්නා වූ සියලුම දෙනා වෙනුවෙන් ඒ වගේම මේ වැඩසටහන පටිගත කරන ලබන දේශනාව ශ්‍රවණය කරන්නා වූ දහස් ගණනක් වූ සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් මම පූජ්‍යපාද එළුකේක මාස්තදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමද මෙම දම් සභා මණ්ඩපයට පිළිගොන්න ලබ සිටිනවා. ඉතින් අද දවසේ ඒ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර අපිට විශේෂ කාරණාවක් මතු කිරීමට තියෙනවා. මට ඒ සඳහා අවසර ලබා දෙන්න ලෙස මම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අපි කල්පනා කළා අද දවසේ වැඩසටහන විශේෂ පුණ්‍යක්‍රියාවක් වශයෙන් පැවැත්වීමට ඒ පුණ්‍යානුමෝදනා කටයුත්තක් වශයෙන් ඉතින් මම ඒ පිළිබඳ විස්තර මේ ප්‍රකාශ කිරීමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ කල්යාණ මිත්‍ර ගයන් පොතේ මහත්මයාට. ගයන් ඔබතුමාට වෙනවා.
තෙරුවන් සරණයි. මුලින්ම අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ ඇත්ත වශයෙන්ම අපිට මේ කාරණාව මම පොඩ්ඩක් අපේ ලජ්ජ මාතර මතක් කරා. මොකද මේ අපේ කල්‍යාණ මිත්‍රෙක් ඉන්නවා ආනන්ද මාහිංකන්ද මහත්මයා. සියලු දෙනාටම සමහරවල් මතකත් ඇති එතුමාව. එතුමාගේ බිරිඳ අශෝක මාහිංකන්ද මහත්මියගේ මව හදිසියෙම අන්තරා වුණා. ඒ එතුමිය පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් හිටියේ. අවුරුදු 92ක් ආයුෂ පළඳලා අන්තරා වුණා. නමුත් එතුමිය ගැන කියන්න තියෙන පුංචි කාරණාවක්, එතුමිය හොඳට මේ භාවනාව විදර්ශනාව හොඳට වඩපු කාන්තාවක්. ඉතින් එතුමිය වෙනුවෙන් අපිට මේ පින්කම අද දිනේදී වෙන්කරන්ඩ පුණ්‍යානුමෝදනාවක් කරන්ඩ අපි අදහස් කරනවා. ඔබ සියලු දෙනාමත් ඒ සඳහා සම්බන්ධ වීම සහ සම්බන්ධ වීම ඉතාමත් ඒ කොට සලකනවා. බොහොම පිං.
ඔව්. ඉතින් ඒ අනුව අවුරුදු 92ක් ආයු වර්ධන ඊයේ දවසේදී අභා ප්‍රාප්ත වෙච්ච ඒ මහතාවගේ ආධාන කටයුතු අද දවසේ සිදු කරන්නේ. ඉතින් මේ අම්මා විශේෂයෙන්ම විදර්ශනා භාවනාවේ නිරත වෙච්ච මහතාවක් බව අපට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි දන්නවා ආනන්ද මහත්මයා කොහොමත් මේ මේ අපේ එක කල්ලාන මිත්‍රෙක් මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. ඒ වගේම නොකුත් පුණ්‍යක්‍රියාවන් කරනවා. මේ අශෝක මහින්කන්ද මහත්මියත් ඒ ආකාරයෙන් බව අපි දැනගන්න ලැබුණා. ඉතින් ඒ දූදරුවන් කරන්න කුසලයන් ඒ වගේම අප සියලු දෙනා අද දවසේදී මේ කරන්නා වූ පුණ්‍යක්‍රියාවත් ඒ වගේම අප මෙතුක් කළා වූ සියලුම කුසලයන් ද මේ අභව ප්‍රාප්ත මාතාවට ඇගේ හිත ඉදිරි භවයකදී ඉතාමත්ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට හේතුවක් වේවායි කියා අපි ඉතාමත්ම කුසල් සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිමු. ඉතින් ඒ වගේ ඒ නිසා අපි අද දවසේ වැඩසටහන මේ පුණ්‍යක්‍රියාව සඳහා යොදාගමු. ඉතින් එයත් හිතේ තියාගෙන මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් පූජ්‍යපාද එළුකේක මාතදස්සි අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදු සරණයි තෙරුවන් සරණයි හැම දිනාටම අද දිනත් අපි සුපුරුදු පරිදි අපි කරගෙන ගියපු දේශනා මාලාවේ ඉතිරි කොටස් ටික සාකච්ඡා කරන්න අදහස් කරගෙන අදත් මේ උතුම් ධර්ම දහනමේ පින්කමට සම්බන්ධ වුණේ කාලය වශයෙන් ගත්තොත් මේ ශාසනීය තාමත් වැදගත් කාලවකවානුවක් සම්බුද්ධ ශාසනයක උතුම් වස්සාන සමය ආරම්භ වෙලා භික්ෂුන් වහන්සේලා වගේම ඒ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන දායක කාරක ආදීන්ට ආමිෂ වශයෙන්ද ප්‍රතිපත්ති වශයෙන්ද ගොඩාක් මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් ප්‍රතිපත්ති ධර්මයන් පුරා ගන්න කාල සමයක්. ඉතින් ඒකත් මතක් කරමින් ඒ සඳහා සහසම්බන්ධ වෙනවා බොහෝ අය. ඒ වෙනුවෙන් බොහෝම සීලයක පිහිටලා තමන්ුත් ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන මේ උතුම් වස්සාන කාලය අපි ඒක අරමුණක් හැටියට තියාගෙන තමන්ට මේ සසර කිටි කරගන්න මාර්ගය පාදා ගන්නා ලෙස ආරාධනා කරමින් අදත් අපි අපේ වැඩසටහනට ප්‍රවේශ වෙමු. මම සාමාන්‍ය දේශනාවක් කරනකොට ඒ අපේ සාමාන්‍ය කරගෙන යන මාතෘකාවට අමතරව මුලින් යම් ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරනවා හැම දිනාටම වැදගත් වීම පිණිස. මොකද සමහර විට මේ දේශනාව අහන අය මේ කියන අද කතා කරන මාතෘකාව කියන තැනට අවබෝධය අරන් නොආපු අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ හැම දිනාටම යහපතක් වෙන්න අදහසින් තමයි මම මේ දේවල් මතක් කරන්නේ. එකක් අමාරු ධර්ම කාරණාවක් අපි කතා කරනකොට අපි නීවරණ ධර්මයන් යටපත් වෙලා ධර්ම ප්‍රසාදය හිතේ ජනිත වෙලා තියෙනවා නම් ඒ අමාරු ධර්ම කොටස් උනත් තමන්ට තේරෙන්න ගන්නවා මේ නීවරණ යටපත් වීම නිසා. ඒ නිසා දැන් අපි හැමෝම මෙතෙන්ට සම්බන්ධ වෙන අයත් මේවා ශ්‍රවණය කරන අයත් ජීවිතයේ කුමන හෝ භාවනා කර්මස්ථානයක පුහුණු කරන අය හැටියට මම සලකනවා. එතකොට ඒ භාවනාවට අදාළ යම් කෙටි උපදෙස් ටිකක් දෙන්න මම අදහස් කරේ. අපි මේ භාවනාවක් කියන එක අපි කතා කරේ භාවේතිති භාවනා කියලා. භාවිතා කිරීම කුසල් අරමුණක් තුළ හිත නැවත නැවත පැවැත්වීම ඒ භාවනාව කියලා අපි අර්ථ දක්වලා තියෙනවා. එතකොට මේ භාවනාව සඳහා අපි අපිට සප්පාය ගෝචර ආචාර්යයන් ඉගෙනගත්තු කර්මස්ථානයක් තුළ යෝනිසෝ මනසිකාරය පවත්වමින් කටයුතු කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරය තුළ කාරණා දෙකක් වෙනවා. එකක් තමයි අපි තුල තියෙන කෙලෙස් යටපත් වීම ප්‍රහාණය වීම කියන එක පැත්තකින් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් මාර්ග ඥානයක් ඉපදීම සඳහා අවශ්‍ය මාර්ග පරිස්කාර ධර්මයන් බෝධිපාක්ෂික ධර්මයන් තමන් තුල දියුණු වීම මතුවීම කියන කාරණාව සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ භාවනාව තුලින් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන ආකාරයට භාවනාව පවත්වන්නත් පුළුවන්. ඒවා පිළිබඳව අපිට පටිසම්භිදා මග්ගයේ ඔය දෙවනි පොතේ එහෙම සඳහන් වෙනවා. ඒ වගේම තවත් නොඑක් සූත්‍රවලත් ඒ කාරණා සඳහන් වෙනවා. කෙනෙකුට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් සති සම්බොජ්ජංගයේ දියුණු වෙන විදිහට. සමාධි සම්බොජ්ජංගයේ දියුණු වෙන විදිහට. සතියම ප්‍රමුඛ කරගෙන කෙනෙක් මෛත්‍රිය වඩනකොට සිහියෙන් ඒ මෛත්‍රිය ආරම්භණයේ හිත පවත්වා මෛත්‍රිය කරනකොට ඒ මෛත්‍රී භාවනාව සති සම්බොජ්ජංගයට අනුග්‍රහ කරා කියලා වෙනවා කියලා මේ භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ ධම්ම න්‍යායත් එක්ක මම කතා කරේ. ඒ වගේ අපිටත් මේ ඇත්තටම අවශ්‍ය අපේ නොවැළුණු ඉන්ද්‍රියන් දියුණු කරගන්න මාර්ග භාවනාවක් කියන්නේ ඒකයි. මාර්ගය කියන එක වඩන්න පුළුවන් එකක්, දියුණු කරන්න පුළුවන් එකක්. ඉතින් ඒ නිසා සමහරට අපි පටන් ගන්නෙ මේ ඉන්ද්‍රිය ධර්මයන් බොහෝ සෙයින් දියුණු අඩු මට්ටමකින්. එහෙම පටන් ගත්ත කෙනාට නිවැරදි කල්යාණ මිත්‍රයෙක් හම්බුනාම, තමන්ගේ උවමනාව අවශ්‍යතාවය කියන මේ කාරණා පෙළ ගැස්සුනාම, එයා කරගෙන යන වැඩ පිළිවෙල තුළ තමන්ගේ සද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික ටික මතුවෙලා දියුණු වෙන්න පටන් ගන්නකොට අන්න එතකොට තමයි යාට ධර්ම රසය, ඒවා ධම්ම නිජ්ජානක්ඛන්තිය කියන ධම් වැටහීම කියන මේ දේවල් තමන් තුල මතුවෙන්න මතුවෙන්න අර මුලින් තව කෙනෙකුගේ උත්සාහයෙන් උදව්වෙන් මේකට පැමිණියත් පස්සේ ඔහු තමන්ම මේ කාරණාව කඩගෙන යනවා. කොයි තරම් බාධක ආවත් මේ ධර්ම රසය, නිර්ආමිෂ ප්‍රීතිය කියන එක අත්දකින්න පටන් ගත්තා. ඉතින් අන්න එතෙන්ට එනකන් තමයි මේක තව කෙනෙකුගේ උපකාරය, උදව්ව, ඒ වගේම තමනුත් තමන්ගේ හිත පිළිබඳව පරීක්ෂණය කරමින්, හිත උත්සාහවත් කරමින් මේක ඒ தത്വෙට එනකන් අපිට වෙනවා මේක අමාරුවෙන් සමහර විට දුකසේ තමයි මුල් කාරණා පරිපූර්ණ කරන්නේ. ඉතින් අන්න ඒ භාවනාව තුළ අපි ඉන්ද්‍රිය ධර්මයන් දිනු වෙනවා කියලා කියන්නේ අපි කියමුකෝ ආනාපාන සතිය හෝ ධාතු කර්මස්ථානයක් හෝ වඩනකොට ඒ පිළිබඳව අපිට ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි, බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු වදන විශ්වාස කරනවා, අදහනවා. ඒක අපි තේරෙන විදිහට කිව්වොත් අපි ධාතු කර්මස්ථානයේ වඩනකොට අපි අරමුණු කරගත්තු බාහිර සත්පුද්ගල වශයෙන් හම්බෙන රූපයක් හෝ තමන්ගේ ශරීරය පිළිබඳ හෝ මෙතෙක් කල් අපිට පෙනෙන්නේ මේක මම, මගේ සත්වයේ පුද්ගලයෙක් හැටියට පේන මේ රූපය අපි තුන් ලෝකයේ මේ විදිහට දැකලා විශ්වාස කරලා කතාබහ කරන, කටයුතු කරන තැනක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෑ, රූපය තුල සත්වයක් පුද්ගලයෙක් නැති අනාත්ම වූ හේතුම් ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූප ධර්ම ටිකක් මෙතන තියෙන්නේ කියලා කියනකොට දේශනා කරනකොට ඒ කාරණාව අපිට පේන්නේ නැහැ. අපිට මේ අස්පනා අපිට පුන් ලෝකයක් පිළිගත්තු වචනේ තමයි අපිට ප්‍රකට වෙලා උඩුකුරු කරලා පේන්නේ. ඉතින් අන්න ඒ තාක් මේ තාක් අති දීර්ඝ සංසාරයක් අපි ඇත්තයි කියලා ආගෙන හිතාගෙන ආපු දේ අයින් කරලා ඒ බුදු වදනට හිත තබන්න මට මේක නොතේරුණත් මෙතන නාම රූප ධර්මයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනනම් ඒක එහෙමමයි කියලා ඒ කාරණාවට හිත තබන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අපමණ ශ්‍රද්ධාවක්, විශ්වාසයක් ඇති වෙන්න ඕන. අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්න ඒ පදනම විශ්වාසය කියන එක කෙනෙකුගේ ඇති වුණොත් තමයි එයාට මේ භාවනාවක් කරන්න හිත දෙන්නේ හා ඒ භාවනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ පිළිබඳව සැකයක්, සංකාවක්, උකුසක් আদি විචිකිච්ඡා আদি නීවරණ ධර්මයක් පැමුණොත් කවදාවත් මේ භාවනාව ඉදිරියට කර යන්න බෑ. ඉතින් අන්න ඒ නිසා එබඳු කෙලස් ධර්මයන්ට තමයි මේ නීවරණ කියලා මේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේ කෙලෙස්යක් આવොත් නිවන ආවරණය වෙනවා කියලා අන්න ඒකත් අදහගෙන අපි ඉදිරියට කරගෙන යනකොට මේ ශ්‍රද්ධාව කියන ධර්මයේ මතු වෙනවා, දියුණු වෙනවා. ඒක පිළිබඳව අපිට බැස ගන්නා බවක් තියෙනවා. ඒ නිසා අපි ඉදිරියට මේ භාවනාව කරගෙන යනවා. එතකොට අපි සමාහිත ධාතු කර්මස්ථානයේ පටන් ගත්තාම ඒක තුලත් මේකෙන් මේ වගේ කෙලෙස් දුරු වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි අපි සමාහිත කෙනෙක්, ආධුනික කෙනෙක් ඒ භාවනාව දුකසේ කරන්නේ. නමුත් සමහර විට අපි එදිනෙදා අමාරු වැඩ කරනවා නොඑක් බාහිර දේවල්. නමුත් ඒ දේවල් වලට වැඩිය මේක මේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නිසා ඊට වඩා අමාරුවක් ආධුනික කෙනාට දැනෙනවා හිතේ ප්‍රතික්ෂේප කිරීම. නමුත් අන්න ඒ අමාරුකමත් සලකාගෙන ඉදිරියට කරගෙන යන්නේ තමන්ට මේකෙන් මෙහෙම කරනකොට ප්‍රතිඵලයක් තියෙනවා කියන විශ්වාසය. දැන් උදාහරණයක් ගත්තොත් අපි කසින භාවනාවක් වඩන කෙනාට අපි කියමුකෝ පටවි කසිනේ කියලා. ඒ පටවි පස් වලින් සදාගත්ත ඒ කටින කසින මණ්ඩලයක් ඉදිරියේ තියාගෙන පටවි 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 කියලා මෙනෙහි කරනවා. මෙච්චරමයි දෙන්නේ. ඉතින් මේක තුලින් මේ වගේ අභිඥා ධ්‍යාන ලබා ගන්න පුළුවන් කියන එක විශ්වාස කරගෙන කරගෙන යා යුතුයි. ඒකේ අපිට කිසිම දෙයක් ආරම්භය තේරෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අන්නේ සද්ධාව විශ්වාසය කියන එක මේ ගමන් මාර්ගයේ මුලටම අවශ්‍ය නිසා තමයි සද්ධාය තරති යෝදං ඕගං සද්ධාය තරති අන්නවං කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයකටම ශ්‍රද්ධාව මුල් වෙනවා කියලා දේශනා කළා. ඉතින් අන්න ඒ විශ්වාසය අපි සුදුසු කල්යාණ මිත්‍රයෙක් මත පදනම් කරගෙන, එහෙම නැත්නම් තමන් මේ බුද්ධ දේශනාව තේරුම් ගත්ත කෙනෙක් හැටියට වටහාගෙන පටන් ගැනීම සද්ධා ඉන්ද්‍රිය මතුවීම හා දියුණු වීම සිද්ධ වෙනවා. එතකොට අපි මේ කර්මස්ථානයේ තුල මේක මතු වෙනවා. ඊට පස්සේ සද්ධාව සතිය. එතකොට සතිය සිහිය කියලා කියන්නේ අපි අභිමත ඒ කර්මස්ථානයේට, එහෙම නැත්නම් ඒ කුසල අරමුණට, විපස්සනා අරමුණට නැවත නැවත හිත් පරම්පරාව යොමු කිරීම. සිහියේ ලක්ෂණ හැටියට පෙන්වන්නේ අපිලාපන භාවෝවා උපගන්නන ලක්ෂණාවා සති කියලා. අරමුණෙන් අරමුණ පාවෙලා යන්න නොදී තමන්ගේ අරමුණ තුළම පවත්වා ගැනීම සතියේ ලක්ෂණය. ඒ වගේම උපගන්නන ලක්ෂණා කියලා කියන්නේ අර තමන් කර්මස්ථානයට උදව් කරනවා, ඒටම හිත යොමු කරනවා, ඒ හිතටම ඒ කර්මස්ථානයටම හිත තල්ලු කරනවා. ඉතින් අන්න මේ වගේ දෙයක් සිහියෙන් කරනවා. එතකොට මේ සිහියේ කෘත්‍ය කියන එක අපි දැනගෙන ඒක දියුණු වෙන විදිහට, ඒක මතුවෙන විදිහට අපිට කර්මස්ථානේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් අන්න එතකොට එහෙනම් මේ අනිවාර්යෙන් මේ භාවනාව සඳහා සතිය කියන එක අත්‍යවශ්‍ය එකක් හැටියට අපිට තේරෙනවා. ඒ නැවත නැවත අපේ කර්මස්ථානයේද හිත් පරම්පරාව යොමුනේ නැත්තම් කවදාවත් මේ භාවනාව ඉදිරියට කරගෙන යන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ මහණනි, සිහියෙන් යුක්තව මේ භාවනාව පටන් ගැනීමක් අවසානයක් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි, මේ සතිය නිරන්තරයෙන් හැම වෙලාවෙම පැවැත්විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අන්න ඒ නිසා සතිය කියන එක ඒකායන මාර්ගයේ හැටියටත් පැනෙව්වේ ඒක. ඉතින් ඒ නිසා මේක අපි භාවනාවක් වේවා මොනවා හරි පුණ්‍ය කර්මයක් කරත් මේ සිහිය පිළිබඳව ලොකු නැඹුරුතාවයක්, ඒකේ ලොකු ගෞරවයක් හා දීලා ඒ කටයුතු කරනකොට පහසුවෙන් ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ භාවනාවකින් සතිය කියන එක දියුණු වෙනවා. මොකද ඒ සතිය කියන චෛතසිකයේ පිළිබඳව කෙනෙක් දැනගෙන හිටියේ නැතත් ඔහු නැවත නැවත කර්මස්ථානයේම හිත පවත්වමින් හිත පිට යනකොට ආපහු එතෙන්ටම ගනිමින් මනා අවදිමත් බවින් නම් ඔහු ධාතු කර්මස්ථානයේ වඩන්නේ. ඒ කියන්නේ මේ තමන්ට ඒ තියෙන නාම රූප ධර්මයන් ප්‍රකට වෙන විදියට, දුක පිරිසිඳ දකින විදියට, ඒ නාම රූප ධර්මයන් කෙරෙහි බැසගෙන තියෙන සත්ව පුද්ගල භාවයේ ගෙවෙන විදියට, ඒ කියන්නේ සමුදය දුරු වෙන විදියට, ඒ වගේම අර කියපු සිහිය සද්ධාවාදී මේ මාර්ගාංගයන් වැඩෙන විදියට, එතකොට මාර්ගයේ වැඩෙන විදියට හා සත්ව පුද්ගල භාවයේ කියන එක නිරුද්ධ වෙන විදියට, සමුත් තණ්හාව නිරුද්ධ වෙන විදියට, නම් එතකොට නිරෝධය සාත් වෙන විදියට කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔය යෝනිසෝ මනසිකාරය තුළ එකට දියුණු වෙනවා, එකට වැඩෙනවා. එතකොට අන්න ඒ විදිහට කෙනෙක් භාවනාව කරගෙන යනවා. එතකොට තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ ඇතුළාන්තය පරීක්ෂා කරලා බැලුවොත් ඔහු හොඳින් තේරුම් අරගෙන භාවනා කරන කෙනෙක් නම් ඔහුට තේරෙනවා මේ කර්ම යෝනිසෝ මනසිකාරය තුළ දුක පිරිසිඳ ගැනීම වෙනවා, සමුදය ගෙවීම වෙනවා, නිරෝධය සාත්වීම කියන එක වෙනවා. මාර්ගාංග සද්ධා සති විරිය සමාධි මේ මාර්ගාංගයෝ වැඩෙනවා නේද කියන එක තමන්ට ඒ යෝනිසෝ මනසිකාරයේ තුලම වෙනවා කියන එක තමන්ට වැටහෙනවා. ඉතින් අන්න එතකොට එයා මාර්ගය පිළිබඳව දැන දැකගෙන, විපස්සනා ඥානයන් පිළිබඳව දැක දැනගෙන මොකද්ද මේ භාවනාව කියන්නේ කියන එක තේරුම් අරගෙන භාවනා කරන කෙනෙක්. එබඳු කෙනාට ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය නිරන්තරයෙන් පසුපස ඉන්න අවශ්‍ය නැහැ. ඔහුට එන අලුත් අත්දැකීම් ඔස්සේ ඒවා ඇති වෙන යම් බාධාවත් තියෙනවා නම් ඒවා සැකහැර දැනගන්න ගුරුවරයාගේ අවස්ථාවේ කලින් කල අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට සතිය කියන කාරණාව. ඊට පස්සේ සද්ධා සති වීරිය. දැන් ආධුනික කෙනාට නම් විශේෂයෙන් මේක ගත්තාම නිරන්තරයෙන් තමන්ගේ හිත මේ අරමුණටම උත්සාහවත් කිරීම කියන එක කලින් කල නොකළොත් කවදාවත් ඒ භාවනාව කරගෙන යන්න බෑ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක්ගේ භාවනාවක් තමන්ගේ භාවනාව මස්තක ප්‍රාප්ත වෙන තෙක් මේක කරගෙන යනවා කියන එකට නම් මේ රුකුළු දීම උත්සාහවත් වීම කියන එක අත්‍යවශ්‍ය කාරණා. එතකොට ඒකත් මාර්ගාංගයක් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වීරිය. එතකොට අපි භාවනාවක් කියන කොටස අදාළ කරලා ගත්තත් එතනදිත් අපිට පේනවා මේ ඒ නොතේරෙන කෙනාටත් තේරෙන කෙනාටත් නැවත නැවත මේ හිත දුර්වල වෙනකොට හිතේ උත්සාහවත් වීම කියන යෝනිසෝ මනසිකාරය කළ යුතුය. ඒ ගතිය නිරන්තරයෙන් හිතේ තබාගත යුතුය. අන්න එතකොට යාට අර වීරිය සම්බොජ්ජංගේ වීරිය සම්මා වායාම එහෙම නැත්නම් වීරිය ඉන්ද්‍රිය කියන මෙන්න මේක තමන්ටම තේරෙනවා. ඒ තමන් කරන භාවනාව තුළ මතුවෙනවා දියුණු වෙනවා කියලා. එතකොට අපි භාවනාවක් කියන එක වීරිය ඉන්ද්‍රිය දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. සතිය දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. සද්ධාව දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. එතකොට සද්ධාව විරිය දියුණු කරනවා කියලා කරන්න තියෙන්නේ මොකද්ද ඔහුට? ඔහු කරන ධාතු කර්මස්ථානයේ තුලම හිත උත්සාහවත් කරගෙන. ධාතු කර්මස්ථානයේ තුලම සතිය පැවැත්වීම. ඒ ධාතු කර්මස්ථානයේම විශ්වාස කිරීම කියන මේ අනිකක් නෙවෙයි කර්මස්ථානෙමයි කරන්න තියෙන. හැබැයි කර්මස්ථානයේ කරනකොට මේ අංග වැඩෙනවා වැඩෙන විදිහට කළ යුතුයි. ඊට පස්සේ විරිය සමාධිය. ඒ සමාධිය කියලා කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියලා මේ පින්වතුන් අහලා තියෙනවා. එතකොට ඒ ධාතු කර්මස්ථානීය කියන එක ප්‍රබල ඥාන සම්පයුත්ත කුසල් සිතක්. ඒ කර්මස්ථානීය තුලම ඒ අරමුණ තුලම පමණක් හිත පවත්වන්න අපි වග බලා ගන්නකොට අන්න හිත තියෙන්නේ එක් අරමුණක. එතකොට ඒ නිසා එක අරමුණක් තුල නැවත 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 භාවිතා වීම සමාධිය. චිත්ත ඒකාග්‍රතාවේ. එතකොට ඒ නිසා අන්නේ විපස්සනා ඒකාග්‍රතාවයේ කියන එක විපස්සනා සමාධිය කියන එක එතන ලැබෙනවා. එතකොට ඒ සමාහිත විපස්සනාවේදී ඒක ඇතුලේ අපි විවිධ සම්මර්සණයක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කොයිතරම් සම්මර්සණේ කරත් ඒක එක අරමුණක් හැටියට ගණනෙට යනවා. ඒ නිසා එතන විපස්සනා සමාධිය ගොඩ නැගෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ සමාධියේ අවශ්‍යතාවයේ අනුග්‍රහය තිබුණොත් තමයි එයාට අර කරුණු කාරණා තේරෙන්නේ. ඒ වගේම සමාධිය අනුග්‍රහය නොතිබුණොත් සතියේ කෘත්‍යය කරන්න බෑ, වීරියේ කෘත්‍යය කරන්න බෑ. ඒ නිසා මේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙනම් කෙනෙක් ඒක අරමුණක් තුලම නැවත නැවත හිත පවත්වන්න උත්සාහවත් වීගෙන කරනවා කියන තුල අන්න යාගේ නූපන් සමාධිය දියුණු වෙනවා, උපන් සමාධිය පවත්වනවා, ආරක්ෂා වෙනවා. නූපන් සමාධිය උපදිනවා, උපන් සමාධිය දියුණු වෙනවා. ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක. මේක ඒ ප්‍රඥාව කියලා කියන්නේ මෙතන ඒ කර්මස්ථානීය පිළිබඳව තියෙන නුවණ. එහෙම නැත්නම් අර කියපු චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ ප්‍රඥාව. උදයත්තගාමි ප්‍රඥාව කියලා අපි කතා කරේ. එතකොට මෙතන ප්‍රඥාවේ කෘත්‍ය දෙකක් කරනවා. එකක් තමයි ඉන්ද්‍රිය ධර්මයන් කියන ඒවා දියුණු වීම. අනිත් පැත්තෙන් තමන් තුළ තියෙන අවිද්‍යාව තණ්හාව කියන එක ප්‍රහාණය වීම. එතකොට ඒ අරමුණේ ඇත්ත දකින්න දකින්න ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අනිත් සෙසු ධර්මයන්ද දියුණු වෙනවා. යම් ප්‍රඥාවක් නොමැතිකම නිසා කෙනෙක් තුළ සත්වපුද්ගල අදහස් ඇවිල්ලා ලෝභ දේශ ආදී කෙලෙස් ඇති වුණා නම් මෙන්න මේ කෙලෙස් ටික ටික දුර්වල වී යටපත් වෙනවා. එතකොට අන්න එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම යම් කිසි කෙනෙක් මනස පවත්වනවා නම් එතකොට වෙන්නේ එයාගේ අන්න අර ප්‍රඥාව දියුණු වෙනවා. සත්‍ය අවබෝධය කියන වෙලා ලෝකේ ඇත්ත සත්‍ය මතුවෙන්න ගන්න ගන්න අර අවිද්‍යාව දුරු වෙනවා. අන්න එතකොට භාවනාව කියන එක පැත්තකින් කෙලෙස් ගෙවෙනවා, අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය ධර්මියෝ මතුවෙනවා. මේ දෙකේ කෘත්‍ය දෙපැත්තට වෙනවා. ඒ කියන්නේ කෙලස් ගෙවෙන්න ගෙවෙන්න මේ බලන කාරණාව මතුවෙලා ඇත්ත පේනවා. ඇත්ත පේන්න පේන්න කියන එකම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණු වෙන්න දියුණු වෙන්න එයාට කෙලෙස් ප්‍රහාණය කියන එක වේගවත් වෙනවා. කෙලෙස් වලට ඉඩ කඩ නැති වෙනවා. එතකොට මෙන්න මේක හරියට අර ඔවුනුන්ට උපකාර වෙනවා වගේ කෙලෙස් කැපෙන්න කැපෙන්න ඉන්ද්‍රිය ධර්මයෝ මත වෙනවා. ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු වෙන්න දියුණු වෙන්න කෙලෙස් කැපීම වේගවත් වෙනවා. ඉතින් මෙන්න මේක මේ විදිහට පවත්වාගෙන යෑම තමයි තව අපි ක්‍රමයකට කිව්වොත් භාවනාව කියලා කියන්නේ. ඉතින් එතකොට මේ කාරණා කරුණු කාරණා දැනගෙන ඒ භාවනාව කරනකොට එයාගේ භාවනාව බොහොම අවබෝධාත්මකව අර කරන්නන් වාලේ කරන භාවනාවක් වෙලා නැහැ. ඔහු ඇත්තට මේ භාවනාව කියන එක අර්ථ සම්පන්න දෙයක් වෙලා අර්ථවත් දෙයක් වෙලා තියෙනවා මේ භාවනාව කියන එක. ඉතින් එතකොට මේක ඔය ඉන්ද්‍රිය ධර්මියෝ වැඩෙන විදිහට කෙලෙස් ප්‍රහාණය විදිහට කරගෙන ගිහිල්ලා 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 ඒ යන වැඩපිළිවෙල තමයි අපිට මේ ඥාන කියන කාරණා තුල හම්බෙන්නේ. නාම රූප පරිච්ඡේද ඥානේ, පච්ච පරිග්‍රහ ඥානේ, සම්මර්සන ඥානේ ආදී මේ විදිහට අපි කතා කරගෙන ආපු ඥාන එයාට මුණ ගැහෙන්නේ ඔන්න ඔය කාරණා තුල. එතකොට ඒ විදිහට ගියාම මේකේ කෙලවර අපිට මේ ඉන්ද්‍රිය ධර්මයන් ඕනෝන්ගේ කෘත්‍ය සද්ධාවෙන් අදිමෝක්ෂ කෘත්‍ය, ඒ කියන්නේ විශ්වාස කරන කෘත්‍ය. ඊට පස්සේ සතියෙන් උපဋාන කෘත්‍ය කියන එක අරමුණට උපස්ථාන කරනවා කියන කෘත්‍ය. ඒ වගේම වීරියෙන් පග්ඝහ කෘත්‍ය, හිත ඔසවා තැබීම, හිතට නිග්‍රහ කරමින් හිත ඔසවා තැබීමේ කියන කෘත්‍ය. සමාධියෙන් ඒකාග්‍රතා කෘත්‍යත්, ප්‍රඥාවෙන් දර්ශන කෘත්‍යත් කියන මෙන්න මේ කෘත්‍ය ධර්මයන් ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සිද්ධ වෙන. එතකොට මේක කරන කෙනෙක් කරන එකක් නෙවෙයි. අපි මුලින් පටන් ගත්තට මම භාවනා කරනවා, මම විදර්ශනා කරනවා, මම නිවන් දකින්න උත්සාහවත් වෙනවා කියලා අපි මුලින් පටන් ගත්තට, නමුත් ඇත්තට මෙතන සීන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ කෘත්‍ය, ඉන්ද්‍රිය ධර්මයන්ගේ මතුවීම. ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීමයි අපි විපස්සනාව කියලා කියන්නේ. එතකොට විපස්සනාවෙන් අපි නිවන යොමු කරනව නෙවෙයි, අපි විපස්සනාවෙන් කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික දියුණු කරලා දෙහි. අන්න ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වුණාම ඒ සද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අන්න අර නිවනට යොමු කිරීම, නිවනට හිත තල්ලු කිරීම, නිවනේ හිත බැසවීම කියන කාරණාව තවත් දෙයක් කියවත් මාර්ගඥානයක්, ඵල ඥානයක් උපද්දවනවා කියන මේ සිද්ධිය කෙනෙක් කරනව නෙවෙයි, මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන්, බොජ්ජංග ධර්මයන්ගෙන්, මාර්ග ධර්මයන්ගෙන් සිද්ධ කරනවා. අන්න ඒ නිසා තමයි මාර්ගය කියන එක නිවනට යොමු කරන එකක් හැටියට මාර්ගාංග කියලා අදහස් කරේ. ඒ අංග වලින් තමයි කෙනෙක් සසරෙන් මුදවන්නේ, නිවනටපත් කරන්නේ කියලා මේ අපිට කතා වෙන්න ඔන්න ඔය කියන අර්ථය සලකාගෙන තමයි. එතකොට ඉතින් ඒ නිසා අපි ඒ භාවනාව කියන එක සම්බන්ධ කරගෙනමයි මේ අපි මෙතෙක් මේ ඥාන වැඩපිළිවෙල කතා කරගෙන ආවේ. එතකොට එහෙම උත්සාහවත් කරන අය තෝරාගෙන. ඉතින් ඒ නිසා දැන් අපි මෙතෙක් බොහෝ විපස්සනාවට අවශ්‍ය කාරණා කතා කරා. මං ගිය සැරේ කතා කරලා අවසන් කරේ අපිට මෙතන ඥාන විදිහට ගත්තාම මුංචිතු කම්මිතා ඥානය කියන එක. එතන මුංචිත කම්මිතා ඥානයත් එක්ක ඥාන තුනක් පිළිබඳව කතා කරා අපි. එතන සංඛාරූපේක්ඛා ඥානය කියන එක තමයි මේ මුංචිත කම්මිතා ඥානය කියන කාරණාවෙන්ම කියන්නේ. එතකොට සංඛාරූපේක්ඛා ඥානය කියන්නේ මොකද්ද? මුංචිත කම්මිතා ඥානය, පටිසංඛානුපස්සනා ඥානය, සංඛාරූපේක්ඛා ඥානය කියන මේ ඥාන තුනම එකම අර්ථයක් තියෙන පද වශයෙන් වෙනස් අර්ථ වශයෙන් එකම ධර්මයක් හැටියට අපි ගිය වර දේශනාවේදී මතක් කරලා කතා කරා. එතකොට අද කතා කරන්න තියෙන මේ ගෝත්‍ර භූ ඥාන කියන එක. එතකොට ඒක අපි මේ බුදුරජාණන් වහන්සේගේ පෙළ දහම තමයි මම මෙතනින් අරන් තිබුණේ, මේ ගෝත්‍ර භූ ඥාන. ඊට පස්සේ මග්ග ඵල කියන ඥාන ටික තමයි ඊළඟ තියෙන්නේ. එතකොට මේ ගෝත්‍ර භූ ඥානය කියන එකත් අපිට මේ විපස්සනා වශයෙන් කරන්න තියෙන එකක් නෙවෙයි. මං ගිය සැරේ මතක් කරා මේ විපස්සනාවන් කියන ඒවා සංඛාරයන් අරමුණු කරමින් සිද්ධ වෙන දේවල්. එතකොට ගිය සැරේ කරපු දේශනාවටම එනකම් සංඛාරෝපේක්ඛා ඥාණයට එනකම්ම මේපේ විපස්සනා වැඩපිළිවෙල සංස්කාරයන් අරමුණු කරගෙන තමයි තිබුණේ. සංස්කාරයන් කියලා කිව්වේ මොනවද? මේ නාම රූප ධර්මයන්. එහෙම නැත්නම් ධාතු කර්මස්ථානය කියන එක සංස්කාරයක්. සකස් වෙච්ච එකක්. ඒ අර්ථයෙන් කිව්වේ. එතකොට ඒ නාම රූප ධර්මයන් ඒක කෙනෙක් පංච උපාදානස්කන්ධයේ විදිහට නාම රූප විදිහට ආයතන විදිහට ඔය විදිහට මේ සංස්කාරයන් අරමුණු කරමින් තමයි ඒ විපස්සනාව ගෝත්‍ර මේ කියන මුංචිත කම්මිතා ඥානේවත් සංකාරූපේක්ඛා ඥානිය දක්වා පැමිණි. එතකොට ඊට පස්සේ අද අපි කතා කරන ගෝත්‍ර භූ ඥානි මේ ගෝත්‍ර භූ ඥානයට කිසි කලකත් සංස්කාර ධර්මයන් අරමුණු කරන්නේ නැහැ. ඒ සංස්කාරයන්ගෙන් හිත මුදවලා විසංඛාරයට හිතපත් කිරීමේ කෘත්‍ය තමයි ගෝත්‍ර භූ ඥාණයෙන් කරන්නේ. ඒ නිසා එතන ගෝත්‍ර භූ කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් ගෝත්‍ර කියලා කියන පෘථග්ජන ගෝත්‍රය කියන එක. එතකොට භූ කියලා ඒකෙන් උපසර්ගයෙන් තියෙන්නේ නසනවා කියන එක. ගෝත්‍ර භූ එක අර්ථයක් ඒක. එතකොට මේ පෘථග්ජන ගෝත්‍රය නසල දැමීමේ ඥානය ගෝත්‍ර භූ ඥානය කියලා අපිට යම් විදිහකින් අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් නමුත් ඒක මේ ඒ ගෝත්‍ර භූ ඥානය කියන එක මේ මාර්ගඵල සඳහාම අර්ථවත් වෙන ගෝත්‍ර භූ ඥානයක්. නමුත් මේ ගෝත්‍ර භූ ඥානය මාර්ගඵල සඳහා විතරක් නෙවෙයි සමත වශයෙන් උත් මේ ගෝත්‍ර භූ ඥානය කතා වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෞකික සමද ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන ආදී මේ තැන්වලත් ඒ ධ්‍යානයට පත් වෙන්න පෙර සිත පිළිබඳව මේ ගෝත්‍ර භූ ඥානය ගෝත්‍ර භූ සිතක් උපදින එක පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට එතනදී මේ පෘථග්ජන ගෝත්‍රය නසනවා කියන අර්ථය නෙවෙයි එතන අරන් තියෙන්නේ. ප්‍රථම ධ්‍යානයේ ගත්තොත් නීවරණ ආදී ධර්මයන්ගෙන් හිත අයින් කරලා ධ්‍යානයට ප්‍රථම ධ්‍යානයට හිතපත් කිරීම යොමු කිරීමේ අර්ථයෙන් ගෝත්‍ර භූ කියලා කියනවා. එතකොට මේක හරියට මේ හිත අපි චිත්ත වීති වශයෙන් සලකන කතා කරොත් අභිධර්ම ක්‍රමයෙන් මම මේ ඉස්සෙල්ලා කතා කරලා තියෙන මේ කාරණාව හරියට අර මනෝද්වාරා වර්ජන එහෙම නැත්නම් පංචද්වාරා වර්ජන සිතහා වගේ සිතක් ඒ අරමුණු වශයෙන් වෙනස් කෘත්‍ය වශයෙන් වෙනත් නමුත් කෘත්‍ය වශයෙන් ගත්තොත් යම් සමාන බවක් තියෙනවා. මොකද මේ පංචද්වාරා වර්ජන සිතෙන් කරන්නේ මෙතෙක් භවංගය වසයෙන් පැවති භවංග හිත තිබුණේ මෙතෙක් ద్వාරයකින් ගත්තු අරමුණක් ගන්නේ නැතුව පෙර ජීවිතයේ ගත්ත අරමුණ අරමුණු කරමින් හිටපු හිත ඒ හිත බිඳිලා ඊට පස්සේ අලුත් අරමුණ වෙත අපි කියමුකෝ ඇහැට රූපයක් ගැටුණා නම් භවංග හිත තමයි පටන් ගන්න. එතකොට ඒ භවංග හිතෙන් හිත අයින් වෙලා අර චක්කු ద్వාරයට නම් අරමුණක් ගැටුනේ ඒ චක්කු විඥාණයට ඒ අරමුණ ගැනීම සඳහා සිත් පරම්පරාව යොමු කරනවා. යොමු කරන හිතට අපි කියනවා පංචද්වාරා වර්ජන සිත. එතකොට මනෝද්වාරය කියන එකත් ඒ වගේ. එතකොට ඒ ක්‍රියාසිතක්. එතකොට යන්නේ ඒ වගේ කෘත්‍යයක් මේ ගෝත්‍ර භූ ඥානෙනුත් කරනවා. ඒ කියන්නේ මෙතෙක් සංස්කාරයන් අරමුණු කරමින් හිටපු සිත් පරම්පරාව අයින් වෙලා විසංඛාරගතයට ඒවා සංස්කාරයන්ගෙන් නිදහස් වීම කරන පුතග්ජන ගෝත්‍රය අයින් වෙලා ආර්ය ගෝත්‍රයට හිතපත් කිරීමේ කියන කෘත්‍ය මේ ගෝත්‍ර භූ ඥානෙ සිද්ධ වෙනවා. එතකොට මේකේ මම කතා කරේ මෙතන අපිට කරන්න දෙයක් නැහැ විපස්සනා වශයෙන්. මෙතෙක් කරගෙන ආපු විපස්සනාවේ මස්තක ප්‍රාප්ති හැටියට ගෝත්‍ර භූ ඥානෙ හටගත්තා නම් එතනින් අනිවාර්යයෙන්ම මේ ගෝත්‍ර භූ ඥානයට අනතුරුවම මාර්ගසිත ඵලසිත කියන මේ දේවල් උපදිනක ධර්මතාවයක්. ඒ කවදාවත් ගෝත්‍ර භූ ඥානයෙන් හිත ආපහු හැරෙන්නේ නැහැ. නමුත් ඊට එහා ඥානයන්ගෙන් සංඛාරූපේක්ඛා ඥානයේ ලදරු අවස්ථා වගේ මේ අවස්ථාවල ආපහු හිත සංඛාරයන්ට යන්න පුළුවන් විපස්සනාව නතර කරලා. නමුත් ගෝත්‍ර භූ ඥානයේ යම් තැනක ඉපදුනා නම් එතකොට ඔහුගේ හිත කවදාවත් ආපහු හැරෙන්නේ නැහැ. ඒකට උපමාවක් වශයෙන් අපි ගිය සැරේ කතා කරපු ගේ තිබුණා, යම් කිසි කෙනෙක් කුකුළු පිහාටක් වගේ දෙයක්, නහර වැලක් වගේ ගින්දරට ඇල්ලුවොත් ඒක ආපහු හැරිලා කැරකිලා අනිත් පැත්තට හැරෙනවා මිසක් ගින්දරට ඒක නැමෙන්නේ නැහැ. ඒ වගේ මේ සංකාරූපේක්ඛා ඥානයේ ස්වභාවයත් ඒ වගේ එකක් තියෙනවා. ගෝත්‍රභූ ඥානයෙන් කරන්නෙම ඒ වගේ මේ නිවනට හිත තල්ලු කරලා දැමීම, එහි බැස්සවීම කියන කාරණා. එතකොට මේ සංකාරූපේක්ඛා ඥානය පිළිබඳව අපි ගිය සැරේ කතා කරා. ඒක භාවනා යෝගීන්ට ඉතින් වැදගත් වෙන කරුණු ටිකක් මේ ලිපියක තියෙනවා. ඒක මම මේ වෙලාවේදී මතක් කරනවා. ඊට පස්සේ අපි ගෝත්‍රභූ හිත ගැන කතා කරමු. මොකද මේ ගෝත්‍රභූ ඥානය පිළිබඳ අපිට විපස්සනා වශයෙන් යමක් කතා කරන්න නැති නිසා, ඒක ඵලයක් වශයෙන් උපදින එකක් නිසා මේකේ ලොකු විස්තර මේකේ අට කතා වල සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ බඳු හිතක් මේ අපේ මේ විපස්සනා ඥාන වැඩපිළිවෙල තුල තියෙනවා, මාර්ගඵලය දක්වා යනකම් කියන මේ කාරණාවත් අපි දැනගන්න ඕනේ. මිනිසයි අපි මේවා කතා කරන්නේ. එතකොට ඒකේ අපි කතා කරපු ඥාණය මේ සංකාරූපේක්ඛා ඥාණය. එතකොට එතන මුංචිතු කම්මිතා ඥාණය, පටිසංකානුපස්සනා ඥාණය, සංකාරූපේක්ඛා ඥාණය කියන ඥාන තුනක් පිළිබඳව සඳහන් වෙනවා. මේක මේ ධර්මයේ ඇතැම් තැන්වල සඳහන් වෙනවා. මේ විවට්ටානුපස්සනාව කියලා සඳහන් වෙනවා. මේ සංඛාරූපේක්ඛා ඥානෙ කියන්නේ මේක සම්පූර්ණ අර වට්ට සංඛ්‍යාත මේ සසර සම්පූර්ණයෙන් අයින් කරවන ප්‍රබල ඥානයක් සංඛාරූපේක්ඛා ඥානෙ. ඒක සංඛාරූපේක්ඛා ඥානෙ අනුලෝම ඥානෙ කියන මේ ඥාන දෙක විවට්ටානුපස්සනා නම් වේ කියලා ඇතැම් ධර්ම ග්‍රන්ථවල අට කතාවල සඳහන් වෙලා තියෙනවා. එතකොට මෙම ඥාන දෙක පහළ වූ අවස්ථාවේ, කියන්නේ සංකාරූපේක්ඛා ඥානෙ සංස්කාරයන් පිළිබඳව ඇති මධ්‍යස්ථතාවය, මැදහත් බව කියන එක අපි ගිය සැර දේශනාවේ ඒක ගොඩක් විස්තර කතා කරා. ඉතින් ඒක දැනුම තියෙන කෙනාට මේක වැදගත් වෙනවා. එතකොට මෙම ඥානෙ දෙක පහළ වූ අවස්ථාවේ, කියන්නේ සංකාරූපේක්ඛා ඥානෙ හා අනුලෝම ඥානෙ අවස්ථාවේ ආරම්භන සංකාර හා විපස්සනා සංකාරයන්ගේ බිඳීම අරමුණු කොට දැනගනිමින් සිටි. එතකොට ආරම්භන සංකාරයන් කියලා කිව්වේ එතකොට අර තමන්ගේ මේ අරමුණු කරන සංස්කාර ධර්මයන්. එතකොට සංස්කාර ධර්මයන් හා විපස්සනා සංස්කාර කියලා කිව්වේ තමන්ට මේ ස්කන්ධ ධාතු ආයතන කියන විපස්සනා සංස්කාරයන්. එතකොට මේ දෙකේම බිඳීම මධ්‍යස්ථතාවයක් සිද්ධ වෙනවා එතන අර අපි කතා කරේ මුංචිත කම්මතා ඥානේ පටිසංකානුපස්සනාගේ නැවත අර විපස්සනා කරපු හිතත් ඒකේ අනිත්‍යතාවයත් බලන බවක් තියෙනවනේ එතන. එතකොට ඒ වගේ අවස්ථාවක් ගැන මේ කියන්නේ. එතකොට ඒ හැම දෙයකම බිඳීම අරමුණු කොට ගනිමින් හිටිනවා. එතකොට පහළ ඥානයන් හිමෙන් එම සංස්කාරයන් මත ආස්වාද කිරීමක් නැත. බය ඥානය ආදීමෙන් බියජනක ඒ වගේම ජුගුස්සා කරන කියන ආදීනව ඥානය වගේ එකේ ආදීනව බලන පිළිකුල් කරන නිබිදා ඥානය වගේ කලකිරෙන ස්වභාවයක්, මිදුණු කැමති බව කියන මුංචිතු කම්මිතා ඥානය ආදී එහෙම බවක් මේ සංකාරූපේක්ඛා ඥානය තුළ හිතේ පහළ වෙන්නේ නැහැ. ඒකට අරමුණ ප්‍රකට වේවායි ප්‍රාර්ථනා කිරීම ඒ ගැන විවහාර කිරීමක්ද නැත. නරක අරමුණු ප්‍රකට වී නිසා ශෝකජනක බව බියජනක බවක්ද නැත. ඇත්ත වශයෙන්ම වනාහි මතුවන ඕනෑම සංස්කාරයන්ගේ මිදීමම ඉතා පිරිසුදු ප්‍රසන්න ඥානයෙන් දැන ගැනීමට අඛණ්ඩ ලෙස සිදුවෙමින් පවතී. එතකොට අන්න ඒ වගේ මේ සංස්කාරයක් මිදීමම අරමුණු වෙලා තියෙනවා මිසක් ඒ නුවණට අර සංස්කාරයන් පිළිබඳව බියජනක බවක්, කලකිරෙන බවක්, දුක්ඛින බවක් හෝ ඒවා පිළිබඳ සතුටු වෙන බවක්, සොම්නස් වෙන බවක් කියන ඒවා ප්‍රාර්ථනා කරන බවක්වත්, ඒ ඥාන පිළිබඳව හෝ ඇති ඇල්ම නිකාන්තිය කියන එකවත් හෝ, එයට නිකාන්තිය තියෙන්න පුළුවන් නමුත් ඒ සතුටු වෙන බවක් හෝ ඒ හිතේ නැහැ. ඒක තමයි අර මධ්‍යස්ථතාවයක් තියෙන සංකාර උපේක්ඛාව කියන වචනේම තියෙනවනේ සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථාන. හැබැයි එතන තියෙන නුවණ හැම වෙලාවෙම සංස්කාරයන්ගෙන් මිදෙන්න ඕනේ කියන අදහසම තියෙනවා මිසක් ඒ වගේ ආදීනව බැලීමක්, එහෙම නැත්නම් ඒ වගේ සතුටු වීමක් කියන කාරණාව නැහැ කියන එකයි කිව්වේ. ඒක හරියට පෙන්නනවා එම අවස්ථාවේදී විපස්සනා සිත එම සංස්කාරයන් කෙරෙහි සැඟවී ගනිමින් මෙන් පවතී. එතකොට ඒ විපස්සනා සිත මේ සංස්කාරයන්ගෙන් සැඟවිලා වගේ ඒ හිතට මේ සංස්කාරයන්ට පණින්නේ නැහැ. එතකොට මේ සැඟවී ගන්නවා කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. කෙනෙකුට ඒ සැඟවීම කියන එක ආධුනික කෙනාටත් එන්න පුළුවන්. ඒ හිතේ හැඟවීම කියන එක. ඒ හිතේ හැඟවීම එන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙච්ච නැති නිසා හිත එක තැනක නතර වෙලා වගේ තියෙනවා. ඇතැම් අය යෝගාවචරයන් කියන කතාවක් මේ තමන්ට මේ භාවනාව ඉදිරියට වැඩෙන්නේ නැහැ, නිදිමත වෙලත් නැහැ, හිත විසිරිලත් නැහැ. නමුත් එක තැනක ඔහි තියෙනවා වගේ වැටහෙනවා කියලා. අනේ එහෙම අවස්ථාවක් මේ ආධුනික කෙනාටත් තියෙනවා. ඉතින් ඒක ගැන නෙවෙයි මේ කියන්නේ. අර හිතේ හැඟවීම ගැන නෙවෙයි කියන්නේ. මෙතන සංස්කාරයන්ගේ සැඟවීමක්. يعني ඒවා පිළිබඳව බලන්ඩ, ඒවා හොයන්ඩ කියන්නේ ඒවා පිළිබඳව ලොකු උනන්දුවක් හිතේ ඇති වෙන්නේ නැහැ. හිත ඒ වගේන් මේ ටිකක් මෑත් වෙලා වගේ තියෙන හරියට මදක් නැමුණු නෙළුම් පතකට වැටුණු දිය බිඳුවක් නොපෙතිර. ඒ කියන්නේ ඇල වෙලා තියෙන නෙළුම් පතකට දිය බිඳුවක් වැටිච්චාම ඒ දිය බිඳුව ඒ නෙළුම් පතේ පැතිරෙන්නේ නැහැ. ඒකට උරා ගන්නේ නැතුව ඒ වැටීමම නැඹුරු වෙලා තියෙන බිමට වැටීමම තමයි ඒ වැටිච්ච ගමන්ම බිමට වැටීම අයින් වීමමයි ඒකේ සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ හිතත් සංස්කාරයන් නිදහස් වීම මේකට වැටහෙනවා මිසක් ඒවා පිළිබඳ නැවත නැවත බලන්න හෝ හිතක් පහළ වෙන්නේ නැහැ. ඒක අපි නුවණින් වටහා ගත යුතු කාරණාවක්. එතකොට තහවුරු නොවි ගිලිහි යන්නාසේ සිත මෙනෙහි කරමින් සිටන අරමුණ මත තහවුරු නොවි ලත්තනම පවතී. ඉතා හොඳ අරමුණක් වේවා, ඉතා නරක අරමුණක් වේවා දිගින් දිගට කල්පනා නොකරයි. දැක දැන ගැනීමම දිගට සිදුවෙමින් පවතී. මෙලෙස සංස්කාරයන් කෙරේ සැඟවී ගන්නා ස්වභාවයෙන් පවතින බැවින් බලවත් වූ සංකාරෝපේක්ඛාව සමග අනුලෝම ඥානේ පහළ වී නම් ගෝත්‍රබෝසිතා මාර්ගසිත සංඛාර අරමුණු සියල්ල දුරු කරන්නේය. සංස්කාරයන් කෙරෙහි විමුක්ත නිර්වාණයේ අරමුණට වැදගනි. විවට්ට නම් වූ නිවන අරමුණු අරමුණට ගෝත්‍රබෝසිත මාර්ගසිත වැදගත හැකිවනු පිණිස මෙලෙස භාවනා කරමින් පවතින බැවින් එම අදාළ ඥාන දෙකට විවට්ටානුපස්සනායයි කියනු ලැබේ. අන්න එතකොට මේ ඇතැම් ආචාර්යන් වහන්සේලා මේ සංකාරූපෙක්කා ඥානයට හා අනුලෝම ඥානයට විවට්ටානුපස්සනාව කිව්වේ අන්න ඒ නිසා. මේ හිතේ තියෙන මේ සංකාරූපෙක්කාවයි අනුලෝමයේ සිතේ ප්‍රඥාව ගැන බැලුවොත් ඒක තියෙන්නේ හැම වෙලාවෙම සංස්කාරයන් පැත්තට නැඹුරු වෙලා නෙවෙයි, නිරෝධයේ පැත්තට නැඹුරු වෙලා. ඉතින් ඒ නිසා තමයි මෙතන කියන්නේ යම් දවසක මේ සංකාරූපෙක්කා ඥානය ප්‍රබල වුණාම, බලවත් උනම් පස්සේ ඒ නිසා ඊළඟ උපදින ගෝත්‍ර භූ ඥානයට කිසිකලක් සංස්කාරයක් අරමුණු වෙන්න බෑ. ඒ නිසා තමයි ගෝත්‍ර භූ ඥානයෙන් සිද්ධ වෙන්නේ සංස්කාරයන්ගෙන් හිත සම්පූර්ණයෙන්ම අයින් වෙලා හේමේ සිත් පරම්පරාව නිරෝධයේ වෙතට, එහෙම නැත්නම් නිවන වෙතට යොමු වීම, පක්ඛන්දනේ වීම, නිරෝධයට හිතපත් වීම කියන කාරණාව මේ ගෝත්‍රභෝ මග්ග ඵල ඥාන වලින් සිද්ධ වෙනවා කියන එක, ඒක යුක්ති යුක්තයි, ඒක ඇදහිය යුතු කාරණාවක්. මොකද මේ සංස්කාරෝපේක්ඛා ඥානයේ අනුලෝම ඥානයේම ඒ බව ගැන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සංකාරෝපේක්ඛා ඥානය අනුලෝම ඥානයට කියන සික්ඛාපත්ත විපස්සනාව කියලා. සික්ඛාපත්ත විපස්සනාව කියන්නේ මස්තක ප්‍රාප්ත විපස්සනාව කියලා. ඒ කියන්නේ මෙතෙන්ට ආපු කෙනා අනිවාර්යෙන් හොසෝවාන් ආදී මාර්ගඵලයටපත් වෙනවා, ඒක දියුණු වෙච්ච කෙනා. ඉතින් ඒක අපි ගිය සැරේ ඒ අවසානයේදී මේ සංකාරෝපේක්ඛා ඥානයේ අවසානයේදී ඒ පිළිබඳව කතා කරා. මේ සංකාරූපේක්ඛා ඥානය ප්‍රබල බලවත් වුනන් පස්සේ හිත භවංගයට ගිහිල්ලා ඊට පස්සේ නැවත සංස්කාරයන් අරමුණු කරමින් පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මග්ග ඵල කියන මේ එක වීතියක් තුල මෙන්න මේ සිත් පහළ වෙනවා. ඒ සිත් වලට මේ නම් කරනවා කියලා අපි ගිය වර දේශනාවේදී කතා කරේ මෙන්න මේ කාරණා. ඉතින් එතකොට එනිසා මේකට විවට්ටානුපස්සනාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසයි කියලා මේ ඇතැම් ආචාර්යයන් වහන්සේලා මතක් කරලා තියෙනවා. ඉතින් ඒක අපිට පැහැදිලි එහෙම කිව්වා කියලා ඒකේ දෝෂයක් නැති බව තේරෙනවා. විවට්ටානුපස්සනාව කියන්නේ මේ අර්ථය සඳහා. ඉතින් ඒ නිසා ඒකට ඒ අර්ථය කිව්වා කියලා, ඒ වචනේ කිව්වා කියලා දෝෂයක් නැහැ. එතකොට මෙම විවට්ටානුපස්සනා හොඳ කාම අරමුණු අපේක්ෂාවෙන් පහළ වන කාමරාග සංයෝජනයේද නරක අරමුණු කෙරෙහි පහළ වන පටික සංයෝජන යන මේවා මුල් කොට ඇති බැස ගන්නා සුළු කෙලෙස් සියල්ල දුරු කරයි. ඇතුල් වීමට ඉඩක් නොතබයි. එම නිසා සංකාරෝපේක්ඛාවට පත් වී සිටින පුද්ගලයා ඒ ඒ ලෞකික අරමුණු කෙරෙහි සිත යොදා සලකා බැලුව හොත් එතරම් ආසා කරන බවක් ආස්වාද කරන බවක් නැති බව වටහා ගනි. උනන්දුවක් නැතිව දිගට කල්පනා කිරීමට අකමැති බව පවතී. එතකොට ඒවා පිළිබඳ උනන්දුවක් නැහැ. ඒවා පිළිබඳ දිගට කල්පනා කර කර ඉඳ ඒ හිතේ එහෙම අදහසක් උපදින්නේ නැහැ. විපස්සනාව අතහැර කල්ගත කරන්නේ නම් ඒ ඒ ලෞකික අරමුණු මත දිගින් දිගට කල්පනා කිරීම හැකි බව පවතින. ඉතින් නමුත් විපස්සනාව කියන එක අත්හැරියොත් එතකොට ඔහුට ඒ ලෞකික අරමුණු වලට නැවත යන්න පුළුවන්. නමුත් ඒ විපස්සනා ඥානය ඔහුගේ ඉතින් පිරිහෙන්නේ නැතුව පවතිනම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය අර වගේ එකක් කියලා කියනවා. ඒවා ඕනෑවට වැඩි හාරවුස්සන්ඩ බලන්නේ නැහැ. මොකද මේ වගේ පොදු ලක්ෂණය දන්නවා. මේ වගේ සතුටු වුණත් දුක් වුණත් මේ හැම එකෙම තියෙන දුක් වේදනාව සැප වේදනාවෙන් ඒ සියලු සංස්කාර ධර්මයන්ගේ තියෙන හටගත්තේ ඒ තැනම බිඳිලා යනවා. ඒක අපි උත්සාහ කරත් නැතත් මේ ධර්මයෝ හටගත්ත සැනින් බිඳිලා යනවා කියලා ඒ නුවණ තියෙන නිසා ඒ හිත මධ්‍යස්ථ භාවයෙන් පවතිනවා. ඉතින් ඔන්න ඔය සංසාර උපේක්ඛා ඥානයේ මස්තක ප්‍රාප්ත වූ කෙනා සික්ඛාපත්ත විපස්සනාව කියන මේ තැනට බලවත් වූ කෙනාට මේ ගෝත්‍ර භූ ඥානය පහළ වෙනවා. එතකොට අපි හොඳයි දැන් ආපහු මේ ගෝත්‍ර භූ ඥානය පිළිබඳව පෙළ දහමට ගියොත්. එතකොට එතන කතං බහිද්දා උට්ටාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥාන කිසෙයින් බාහිර වූ සංඛාර නිමිත්තෙන් නැගී සිටුණා. ඒට පරාම්මුඛ ඒකට විරුද්ධ වීමේ ප්‍රඥාව බාහිර සංස්කාරයන්ට විරුද්ධව එහෙම නැත්නම් බාහිර සංස්කාරයන්ගෙන් නැගී සිටීමේ යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒක ගෝත්‍ර භූඥානය කියලා කිව්වේ කුමක් නිසාද කියලා මාතුකාව තබලා උපාදං අභිභුහියති ගෝත්‍රභූ පවත්තං අභිභුහියති ගෝත්‍රභූ නිමිත්තං අභිභුහියති ගෝත්‍රභූ ආයුහණං අභිභුහියති ගෝත්‍රභූ පටිසන්ධින් අභිභුහියති ගෝත්‍රභූ ගතින් අභිභුහියති ගෝත්‍රභූ නිබ්බත්තින් අභිභුහියති ගෝත්‍රභූ කියලා මේ විදිහට අපි සංඛාරෝපේක්ඛා ඥානෙත් මේ පද ටිකම කතා කරා. එතකොට මෙතනදී කරන්නේ උපාද ඉක්මවනවා අභිභවණී කරනවා. එතකොට උපා මෙතෙක් හටගන්නන බවක් තිබුණා නම් ඒක නැති කරලා දානවා මේ ගෝත්‍ර භූ ඥානෙ. ඒ නිසා තමයි උපාදං අභිභූයති කියලා කිව්වේ ගෝත්‍ර භුයි ප්‍රවෘත්තින් පැවැත්ම ඉක්මවනුයි ගෝත්‍ර භූ පැවැත්ම නැසලා දානවා. එතකොට පැවැත්ම කිව්වහම මේ අඛණ්ඩව අපි මේ හේතුඵල දහම් වශයෙන් පවතින මේ සංසාර ගමන නවත් කරලා දානවා. මිසක් දැන් මේ අපිට මේ හිත් පරම්පරාව නිරුද්ධ වෙනවා කියන එක නෙවෙයි. මේ ස්කන්ධ සංතතිය තියෙනකම් මේකේ පැවැත්ම තියෙනවා. නමුත් මේකෙන් පස්සේ නැවත පැවැත්මක් නැහැ. අන්න ඒ පැවැත්ම නැසලා දැමීම අභිභවණේ කිරීම මැඩ පැවැත්වීම ගෝත්‍ර භුයි නිමිත්ත කියලා කිව්වේ සංස්කාර නිමිත්ත නසලා දාම ඉක්මවනුයි ගෝත්‍ර භූ ආයුහණං. ඉතින් කෙලෙස් රැස්වීම කර්ම රැස්කිරීම කියන එක නතර කරලා දාන අර්ථයෙන් ගෝත්‍ර භූ කියලා. ප්‍රතිසන්ධි ප්‍රතිසන්ධියේ නැවත ඉපැද්දීම ගතිය ඉක්මවනුයි ගෝත්‍ර භූ නිබ්බත්‍ය ඉක්මවනුයි ගෝත්‍ර භූ උපප්‍රාත්‍ය ඉක්මවනුයි ගෝත්‍ර භූ නමි ජාතිය ජරාව ව්‍යාධිය මරණය ඒ වගේම ශෝකය පරිදේව උපායාසය කියන මේ සංස්කාර ධර්මයන් ඉක්මවුණුයි ගෝත්‍ර භූ කියලා අර්ථ දක්වනවා. ඊට පස්සේ තව අර්ථයක් කියන අනුප්පාදම් පක්ඛන්දති ගෝත්‍ර භූ. එතකොට උප්පාදය අභිභවණී කරනවා. ඒ විතරක් නෙවෙයි අනුප්පාදයට හිත යොමු කරනවා බස්සනවා තල්ලු කරලා දනවා පක්ඛන්දනේ කියලා කියන්නේ ඒ අර්ථයෙන්. එතකොට අනුප්පාදම් පක්ඛන්දති ගෝත්‍ර භූ එතකොට අනුපාදයට පක්කන්දනය කෙරෙනුයි ගෝත්‍ර අපවත්තං පක්කන්දති ගෝත්‍රබෝ. ඒ විදිහට අර වචන ටිකම විරුද්ධාර්ථ වශයෙන් මෙතන සඳහන් වෙලා තියෙනවා. එතකොට නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට යොමු කෙරෙනුයි ගෝත්‍රබෝ. එතකොට ගෝත්‍රබෝ සිතින් කෘත්‍ය දෙකක් කරනවා. එකක් තමයි පෘථග්ජන ගෝත්‍රය නැසලා ආර්ය ගෝත්‍රයට යොමු කිරීම කියන කාරණා. ඊපස්සේ තව අදහසක් කියන උප්පාදං අභිභූහිත්වා අනුප්පාදං පක්ඛන්තති. අර දෙකම එකතු කරලා කියන පවත්තං අභිභූහිත්වා අපවත්තං පක්ඛන්තති. ඒ කියන්නේ උප්පාදේ ඉක්මවා අනුප්පාදයට හිත යොමු කරනුයි ගෝත්‍රභූ කියන. ප්‍රවෘත්තිය ඉක්මවා අප්‍රවෘත්තියට නොපැවැත්මට හිත පත්කෙරනුයි ගෝත්‍රභූ. නිමිත්ත ඉක්මවා අනිමිත්තයට හිත පත්කෙරනුයි ගෝත්‍රභූ කියලා මේ විදිහට ඒ අර කියපු පද ටිකම එකේ ඒ විදිහට මේකේ දේශනාවේ තියෙන. ඊට පස්සේ උප්පාදං උට්ඨාතිති ගෝත්‍රපෝ. උප්පාදෙන් නැගී හිටිනවා. පවත්තං උට්ඨාති කියලා තවත් අර්ථයක් කියනවා. ඉතින් මේ විදිහට මේ ගෝත්‍රභූ ඥානයේ පිළිබඳව මේ බුද්ධ දේශනාවල විවිධ වචන වලින් විවිධ අර්ථ වලින් දේශනා කරන්නේ කෙනෙකුට මේ කුමන හෝ එකකින් මේ කියන්නේ මොකද්ද කියන එක වැටහෙන්න පුළුවන්. සමහර විට අර මුලින් කියපු එක වැටහෙන්නේ නැති කෙනාට මේ කියන අර්ථයෙන් වැටහෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විවිධ න්‍යායන්ගෙන් එකම බණපදේ වුණත් විවර කරලා තියෙන්නේ. එතකොට උප්පාදං උට්ඨහිත්වා කියලා එතනදි නැගී හිටිනවා. ඊට පස්සේ පවත්තං උට්ඨහිත්වා ගෝත්‍රභූ, නිමිත්තං උට්ඨහිත්වා ගෝත්‍රභූ කියලා මේ විදිහට සඳහන් වෙනවා. ඒතකොට උප්පාදං උට්ඨහිත්වා අනුප්පාදං පක්ඛන්දති ගෝත්‍රභූ. පවත්තං උට්ඨහිත්වා අපවත්තං පක්ඛන්දති ගෝත්‍රභු කියලා ඒ විදිහට අපිට මේ පෙළේ මේ ගෝත්‍රභූ ඥානයේ තියෙන්නේ ආකාරය තමයි දැන් මම මේ විස්තර කරගෙන යන්නේ. ඊට පස්සේ ඒ දෙකම එකතු කරලා උප්පාදං උට්ඨහිත්වා අනුප්පාදං පක්ඛන්දති. පවත්තං උට්ඨහිත්වා අපවත්තං පක්ඛන්දති. ඒ කෘත්‍ය දෙකම වෙන නිසා දෙකම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ උප්පාදං විවට්ඨතිති ගෝත්‍රභෝ. උප්පාදයෙන් අපගත වෙනවා, අයින් වෙනවා. එයින් ඉවත් වෙනවා කියන අර්ථයෙන් විවට්ඨතිති ගෝත්‍රභෝ. අපවත්තං විවට්ඨතිති ගෝත්‍රභෝ. බහිද්දා සංකාර නිමිත්තං විවට්ඨතිති ගෝත්‍රභෝ කියලා අර කොක්කෝම මේ පෙය්‍යාලං කරලා එතන සඳහන් කරලා තියෙන්නේ. අනුප්පාදං පක්ඛන්දති ගෝත්‍රභෝ. ඊට පස්සේ තවත් අර්ථයක් කියන අනුපාදයට බැස ගන්නන අර්ථයෙන් ගෝත්‍රබු කියලා ඒ විදිහට මේ වගේ එකම අර්ථය තියෙන්නේ. ඊට පස්සේ කියනවා කති ගෝත්‍රබෝ ධම්මා සමත වශයෙන් උප්පජ්ජති. කති ගෝත්‍රබෝ ධම්මා විපස්සනා වශයෙන් උප්පජ්ජති. අට්ඨ ගෝත්‍රබෝ ධම්මා සමත වශයෙන් උප්පජ්ජති. දස ගෝත්‍රබෝ ධම්මා විපස්සනා වශයෙන් උප්පජ්ජති කියලා. එතකොට අන්න මේ ගෝත්‍රබෝ ඥාණය සමත වශයෙන්ද විපස්සනා වශයෙන්ද තියෙනවා. එකයි මම අර කිව්වේ. එතකොට සමත වශයෙන් ගත්තොත් මේ පු탁ජන ගෝත්‍රේ නසනවා කියන අර්ථේ ගන්න බෑ. එතකොට එතන අර නීවරණ ආදී ධර්මයන්ගෙන් අයින් වීම තමයි එතන සමත වශයෙන් ගෝත්‍රබෝ කියලා කියන්නේ. එතකොට ඒ විදිහට සමත වශයෙන් ගෝත්‍රභූ ඥාන 8ක්ද විපස්සනා වශයෙන් 10ක්ද ඇති බව මේ පෙළේ සඳහන් වෙනවා. එතකොට කතමේ අට්ඨ ගෝත්‍රභූ ධම්මා සමත වශයෙන් උප්පජ්ජති. මොන 8ක්ද මේ ගෝත්‍රභූ ධර්මයෝ සමත වශයෙන් උපදින්නේ. එතකොට ප්‍රථම ධානයේ ප්‍රථම ඥානං පටිලාබත්තාය නීවරණේ අභිභූයති ගෝත්‍රභූ. අන්න ප්‍රථම ධානයේ ලැබීම අර්ථ කොට ඇති කෙනා ඒක ලබා ගැනීම සඳහා මේ හිත නීවරණ ධර්මයන් අභිභූයති. නීවරණ ධර්මයන් මැඩ පවත්තන අර්ථයෙන් ගෝත්‍රකෝ. එතකොට යම් ධ්‍යානයක් කෙනෙක් වඩනවා නම් ලෞකික ධ්‍යානයක්. එතකොට ඒ ධ්‍යානයේ වඩන කෙනා ඒ විපස්සනාව ඒ සමතය වැඩිම තුල යම් වෙලාවක නීවරණ ධර්මයන් අභිභවණය කරලා නසල දාලා ප්‍රථම ධ්‍යානයේ කුසල් හිතට මෙහිත් પરම්පරාව යොමු කරනවා. එතකොට ඒකටත් ගෝත්‍රභූ කියලා කියනවා. ඒ විදිහට ဒုတိය ධ්‍යානං පටිලද්දා පටිලාබත්තාය විතක්ක ਵਿਚාරාණං අභිභුහියති. එතකොට ප්‍රථම ධ්‍යානයේ ඉන්න කෙනාට විතක්ක ਵਿਚාරයන්ගේ කැමැත්ත මෙනෙහි කිරීම තියෙන තාක්කල් ဒုတိය ධ්‍යානයටපත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා ဒုတိය ධ්‍යානයේ අපේක්ෂා කරමින් ඒ හිත වඩන කෙනා යම් වෙලාවක ඒ හිත දියුණු වුණාන් පස්සේ විතක්ක ਵਿਚාර සම්පූර්ණයෙන්ම අයින් වෙලා හිත විතක්ක විචාර රහිත පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංගයන්ගෙන් යුක්ත වූ හිතක් පහළ වෙන එක ද්විතිය ධ්‍යාන. එතකොට එතනත් ගෝත්‍ර භූ ධර්මයක් තියෙනවා. එතන ගෝත්‍ර භූ වෙන්නේ මොකද්ද? විතක්ක විචාර අභිභවණය කිරීම කියන එක. ඊට පස්සේ
තතිය ධ්‍යානං පටිලාබත්තාය තීතින් අභිභුහියති ගෝත්‍ර භූ. චතුත්ථ ධ්‍යානං පටිලාබත්තාය සුඛ දුක්ඛේ අභිභුහියති. මං හිතන්නේ මේවා තේරෙනවා. අර කියපු විදිහටම අපිට මේක වටහා ගන්න පුළුවන්. ඒ ධ්‍යාන සිත් පිළිබඳව නොවැටෙන අයට නම් මේක ටිකක් අමාරු වෙයි. මේකවල මේ ධ්‍යාන කියන එක අංග සමතික්‍රමණයක් තියෙන. කියන්නේ මේ එක් එක් අංග දුරු කර කර යන්න යන්න තමයි ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තතිය ධ්‍යාන ආදී වශයෙන් ඒ ධ්‍යානයන් ලැබෙන්නේ. එතකොට මේ ඒ පහළ ධ්‍යානයන්ගේ අංගය නැසීම වශයෙන් ඊළඟ ඉහළ ධ්‍යානයටපත් වෙනවා. එතකොට ඒ කෘත්‍ය මේ ගෝත්‍ර භූව සිතෙන් කරනවා කියන එකයි සමත වශයෙන් ගෝත්‍ර භූ ධම්මා කියලා කියන්නේ. එතකොට ඒ විදිහට සුඛ දුක්ඛේ අභිභුහියති ගෝත්‍ර භූ ආකාසානංචායතන සමාපත්තින් පටිලාබත්තාය. එතකොට මේ පටන් ගන්නේ අරූපාවචර ධ්‍යාන. එතකොට අරූපාවචර ධ්‍යානයට පත්වෙ යන්න කියන අරූප සංඥම්, පටික සංඥම්, නානත්ත්ව සංඥම් අභිභුහියති. එතකොට අර මෙතෙක් මෙනෙහි කරපු රූප සංඥාව, රූප ශබ්ද ගන්ධ ආදී මේවත් ගැටීම් වශයෙන් එන සියලු ධර්මයන්ගෙන් හිත අයින් කරලා රූප සංඥාවෙන් තොර අරූප සංඥාව ආකාශයානන්තෝ කියලා මේ හිස් බව අරමුණු කරමින් හිත පහළ වෙනවා. එතකොට එතන අරූපාවචරයේ ගෝත්‍ර භූ ධර්මයක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට විඥානඤ්ඤායතන සමාපත්තියෙන් පටිලාබත්තාය. ඊට පස්සේ ආකින්චඤ්ඤායන සමාපත්තියෙන් පටිලාබත්තාය. නිවසන්නා ඥාසඤ්ඤායතන සමාපත්තියෙන් පටිලාබත්තාය කියලා මේ විදිහට ඒ පහළ ධානයේ තියෙන අරූපාවචර ධ්‍යාන වල නම් වෙනස් ක්‍රමයක් තියෙන්නේ. රූපාවචර ධ්‍යාන වල නම් අංග එකින් එකයින් කිරීම තියෙන්නේ. එතකොට ඒක අපි මෙතනදී අපිට මේවා ඔබට මේකින් දැනුමක් වශයෙන් අවශ්‍ය වෙයි. නමුත් මෙතන අර්ථවත් කරේ ඒට ප්‍රතිපක්ෂ ධර්මයන් වෙන් හිත නැගී හිටිලා අදාළ අපි බලාපොරොත්තු වෙන්නේ කුසල් සිතට යොමු කිරීමේ කෘත්‍ය ගෝත්‍ර භූසිතෙන් කරනවා. ඒ නිසා සමත වශයෙන් එතකොට රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි 8ක් තියෙනවා. ඒ නිසා කිව්වා සමත වශයෙන් උප්පජ්ජති අට ගෝත්‍ර භූ ධම්මා. සමත වශයෙන් ගෝත්‍ර භූ ධම්ම අට ගෝත්‍ර භූ ධම්මා සමත වශයෙන් උප්පජ්ජති කියලා කිව්වා. අන්න එතකොට ඒ ටික දස ගෝත්‍ර භූ ධම්මා විපස්සනා වශයෙන් උප්පජ්ජති. කතමේ දස ගෝත්‍ර භූ කතමේ දස ගෝත්‍ර භූ ධම්මා විපස්සනා වශයෙන් උප්පජි. සෝතාපට්ටි මග්ගං පටිලාබත්තාය උප්පාදං පවත්තං නිමිත්තං ආයුහණං පටිසන්ධින් ආයුහණං පටිසන්ධින් ගතින් නිබ්බත්තින් උප්පත්තින් ජාතින් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස බහිද්දා සංකාර නිමිත්තං අභිභුහියති ගෝත්‍ර. අන්න එතකොට විපස්සනා වශයෙන් ගන්නකොට මේ ගෝත්‍ර භූ ගැන කතා කරන්නේ අර කියපු ක්‍රමයට නෙවෙයි. මෙතන කතා කරන්නේ මේ මාර්ගඵල උපදිනකොට ඒ ගෝත්‍ර භූ සිතට අරමුණු වෙලා තියෙන්නේ සංස්කාර අරමුණු නෙවෙයි නිවන අරමුණු වෙලා තියෙන්නේ. නමුත් ඉස්සරලා කතා කරපු ගෝත්‍ර භූ ධර්ම සමත වශයෙන් අටක් කතා කරා. ඒකේ අරමුණ සංකාරම්භ සංස්කාරාරම්භණයක් තමයි තියෙන්නේ. ඊට විරුද්ධ සංස්කාරයන්ගෙන් හිත අයින් කරලා ඊට පස්සේ අර බලාපොරොත්තු වෙන සංස්කාරයට රූපාවචර අරූපාවච සංස්කාරයන්ට හිතපත් කිරීම එතන හදවස් කරේ. මෙතන සංස්කාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඒ ගෝත්‍ර භූ හිත අරමුණු කරන්න එක නතර වෙනවා. ඒක අර ඊට පහළ සංකාරුපෙක්ඛාදී ඥානයන්ගේ අනුභවයෙන් එන එක. එතකොට ඒ විදිහට මේ විපස්සනා වශයෙන් තියෙන ගෝත්‍ර භූ ධර්මයන්ගේ අරමුණ ගත්තාම සංස්කාර අරමුණක් නෙවෙයි නිවන අරමුණු කිරීම වශයෙන් තමයි උපදින්නේ. එතකොට සෝවාන් ඵලයට පත්වෙන්න යන කෙනාගේ ඒ අදාළ ඥානයන් මස්තක ප්‍රාප්ත වුනන් පස්සේ හිත පෘථග්ජන ගෝත්‍රයෙන් නිදහස් කරලා ආර්ය ගෝත්‍රයට හිතපත් කරනවා. එතකොට ඒක එක විපස්සනා වශයෙන් උපදින ගෝත්‍ර භූ ඥානය. එතකොට ඒක මොකෙන්ද නිදහස් කරන්නේ? ප්‍රතිසන්දිය නිමිත්ත පවත්ව නිබ්බත්තිය ජාතිය ජරා ව්‍යාධි මේවා අභිභවනය කරමින් තමයි ගෝත්‍ර භූෂිත පහළ වෙන්නේ. ඊට පස්සේ සෝතාපට්ටි ඵල සමාපත්තියයි උපාදං පවත්තං නිමිත්තං ආයුනං ප්‍රතිසන්දි කියලා මේ සෝවාන් ඵලයට පත් වෙන කෙනා. ඒතකොට එතනදී සෝවාන් ඵල සමාපත්තිය මෙතන අදහස් කරලා තියෙන්නේ. එතකොට සෝවාන් ඵල සමාපත්තිය තමයි මෙතන අසරල් මාර්ගසිතට අනුතුරු උපදින ඵලය ගැන නෙවෙයි මෙතන කියන්නේ. මෙතන සෝතාපට්ටි ඵල සමාපත්තියට පත් වෙන කෙනත් එයත් අර විද්‍යාවේ තමන් සමාපත්තියට පත් වෙන්න නම් මුලින් සංස්කාරයන් අරමුණු කරගෙන උද්‍යාවේ ඥානෙ ඉඳන් ඒ විපස්සනා වශයෙන් දියුණු කරගෙන ඇවිල්ලා අර විදිහට සංකාරුප්පේක්ඛා ඥානෙ අනුලෝම ඥානයක් පහළ වෙලා ඒ අවස්ථාවෙත් ඒ අරමුණු කරපු සංස්කාරයන්ගෙන් හිත අයින් කරලා සෝතාපට්ටි ඵලය අරමුණු කරමින් හිත පහළ වෙනවා. මේ කෘත්‍ය කරන්නේ ගෝත්‍ර භූව කෘත්‍යක්. ඒ නිසා එතනත් ගෝත්‍ර භූ විපස්සනා වශයෙන් උපදිනවා කියලා සඳහන් කළා. එතකොට එතන ගෝත්‍ර භූ ධර්මයන් කෙලෙස් නැසීම වශයෙන් නෙවෙයි ඵලයට සමවැදීම වශයෙන් තමයි එතන විපස්සනාවන් කෙරෙන්නේ. හා එතකොට එතන ගෝත්‍ර භූ ධර්මයන්ගේ ස්වභාවයත් එන්නේ වගේ අවස්ථාවක්. එතකොට සකදාගාමි පටිලාබත්තාය, ඊට පස්සේ සකදාගාමි ඵල සමාපත්තියස්ථාය, අනාගාමි මග්ගම් පටිලාබත්තාය, අනාගාමි ඵල සමාපත්තියස්ථාය, අරහත් මග්ග පටිලාබත්තාය, උපාදං පවත්තං ආදී මේ විදිහට. ඊට පස්සේ අරහත් ඵල සමාපත්තිය, ඊට පස්සේ තව ඒ ඵල සමාපත්තිය අරහත් ඵල සමාපත්තියේම විහාර තුනක් තියෙන ශුන්‍යත විහාර සමාපatti අනිමිත්ත විහාර සමාපatti කියන මේ විහාර සමාපatti දෙකක් පිළිබඳ ධර්මයේ සඳහන් වෙන මේවට ශුන්‍යත විහාරය අනිමිත්ත විහාරය කියන එතරම් තියෙන්නේ මේ අරිහත් ඵල සමාපත්තියමයි. එතකොට මෙන්න මේ විදිහට දස ධර්මයෝ ඉමේ දස ගෝත්‍ර බෝධම්මා විපස්සනා වශයෙන් උප්පජ්ජති කියලා මේ ගෝත්‍ර බෝධර්මයෝ 10 විපස්සනා වශයෙන් තියෙන. එතකොට කති ගෝත්‍ර භූ ධම්මා කුසල කති අකුසල කති අභ්‍යාකත කියලා මේ පන්න රස ගෝත්‍ර භූ ධම්මා කුසල ගෝත්‍ර භූ ධර්ම 15 කුසල. ඊට පස්සේ අතන අපිට හම්බුණා විපස්සනා වශයෙන් 10යි, ඊට පස්සේ සමත වශයෙන් 8යි. එතකොට එතන 18ක් තියෙනවනේ. එතකොට 18න් 15ක්ම කුසලයි ගෝත්‍ර භූසිත, ඒ කුසල ගෝත්‍ර භූසිත. ඊට පස්සේ තයෝ ගෝත්‍ර භූ ධම්ම අභ්‍යාකත. එතකොට එතන අභ්‍යාකත කියලා කියන කුසල්වත් අකුසල්වත් නොවන ගෝත්‍ර භූ ධර්මයෝ තුනක් තියෙනවා. ඒවා තමයි අරහත් ඵල සමාපatti. එතකොට අභ්‍යාකත එක ක්‍රියාසිතක් වශයෙන් හටගන්නේ. ඊට පස්සේ ඒ අරහත් ඵල සමාපත්තිය ඒ රහතුන් වහන්සේම තමයි ශුන්‍යත විහාර සමාපatti අනිමිත්ත විහාර සමාපatti. මෙන්න මේ තුන අරිහත් ඵල සමාපatti හා ශුන්‍යත විහාර අනිමිත්ත විහාර කියන මේ සමාපatti තුන අභ්‍යාකතයි. ඒ නිසා තයෝ ගෝත්‍ර භූ ධම්ම අභ්‍යාකත නත්ති ගෝත්‍ර භූ ධම්ම අකුසල කියලා සඳහන් වෙනවා. ඒතකොට ගෝත්‍ර භූ අකුසල ගෝත්‍ර භූ ධර්මයේ කියලා එකක් නැහැ. කුසල වශයෙන් තියෙන අභ්‍යාකත වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකේ තව ගාථා අනුක්‍රමිකතාවයක් තියෙනවා. එතනින් මේ පෙළගහම ඉවර වෙනවා. පෙළාර්ථේ ඉවර වෙනවා. එතකොට අපි ඒකේ අට කතාවට ගිහිල්ලා යම් නැවත මේක පැහැදිලි කර ගැනීමක් කරොත් දැන් ඔබ මේ ගෝත්‍ර භූ ඥානීය පිළිබඳව යම් අදහසක් ආවා මොකද්ද මේ ගෝත්‍ර භූ ඥානීය කියන්නේ කියන එක පිළිබඳව. එතකොට ඒ බාහිර සංස්කාරයන්ගෙන් හිත නිදහස් කරලා නිර්වාණය කියන එකට හිතපත් කිරීම තමයි ගෝත්‍ර භූ ඥානය කියලා මෙතනදී අපි අර්ථ වටහා ගත්තේ. එතකොට මේකේ සංස්කාරයන් අරමුණු කරන්නේ නැහැ, නිවන අරමුණු කරමින් තමයි මේ ගෝත්‍ර භූසිත පහළ වෙන්නේ. එතකොට මේ හිත පිළිබඳව අපි බලමු. එතකොට මේ ගෝත්‍ර භූසිතෙන් කරන අරමුණ නිවන අරමුණ කියනවා. මාර්ගසිතේ අරමුණ නිවන, ඵලසිතේ අරමුණ නිවන. නමුත් මේ තුනම එකම අර්ථයේ සිද්ධ කරනවා නෑ, එහෙම සිද්ධ වෙන්නේ නෑ. ගෝත්‍ර භූ ධර්මයෙන් කරන්නේ අටකතාවේ සඳහන් වෙනවා නිමිත්ත බාහිර සංස්කාර නිමිත්තෙන් නැගී හිටිනවා මිසක් පැවැත්ම නසන්න ගෝත්‍ර භූසිතට බෑ. ඒ කියන්නේ හට ගැනීම. ඒ හට ගැනීම නසන්නේ මාර්ගසිතෙන්. එනිසා තමයි මාර්ගසිත හඳුන්වනකොට අපිට අර්ථවත් කරලා තියෙන්නේ මාර්ගසිතේදී තියෙන්නේ ඒකේ තියෙන්නේ උබතෝ විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන දුබතෝ විවට්ටනේ. එතකොට සංස්කාරයන්ගෙන්ද කෙලෙස් වලින්ගෙන්ද විවට්ටනේ වීම මග්ග ඥානේ හැටියට තමයි අදහස් කරලා තියෙන්නේ. එතකොට එතකොට මේ මෙතන ගෝත්‍ර භූ සිත කියන එක එතකොට මේ සංස්කාරයන්ගෙන් නැගී හිටිනවා මිසක් පැවැත්මෙන් නැගී හිටින්නේ නැති බව මේ අටකතාවල සඳහන් වෙන මේ කාරණාව අපිට පැහැදිලි වෙනවා. ඉතින් අපි බලමු මෙතන මේ ගෝත්‍ර භූ ධර්මයේ පිළිබඳව මාතිකා වර්ණාවෙන් පදේ පිළිබඳව වර්ණනා කරලා තියෙන්නේ කොහොමද කියලා. බහිද්දා ඔට්ටා විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානන්ති කියලා අර පෙළ මාර්තුකායතන ටික අරගෙන එත්ත බහිද්දාති සංඛාර නිමිත්තා. එතන බාහිර බහිද්දා කියලා කිව්වේ සංඛාර නිමිති වල. ඒක සංඛාර නිමිති කියන්නේ මොනවද කියලා අපි දන්නවා. ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූප ධර්ම. ස්කන්ධ ධාතු ආයතන වල තමයි සංඛාර කියලා. ඒකට ඒවා නිමිති. එතකොට එතන බහිද්දා කියලා කිව්වේ සංඛාර නිමිති වලට. තංහි අජ්ජත් චිත්ත සන්තානි අකුසල කන්දේ උප්පාදාය බහිද්ධාති උත්තං. නෝන් එතකොට මේ ආධ්‍යාත්මික සන්තානි උපදින අකුසල ස්කන්ධයන් අරඹයා ඒ අකුසල ස්කන්ධයන්ගේ උපාදේ තමයි මේ බහිද්ධා කියලා කියනවා. එතකොට තවත් ඒක තව ටිකක් පැහැදිලි කරනවා. බාහිර කිව්ව සංස්කාර නිමිත්ත. එතකොට මොන සංස්කාර නිමිත්තද? තමන්ගේ චිත්ත සන්තානයේ උපදින අකුසල ස්කන්ධයන්ගේ සංස්කාරය තමයි. එතකොට ඒ අකුසල ස්කන්ධයන්ගේ උපාදේ බහිද්දා උත්තං කියලා කිව්වා. එතකොට තස්මා බහිද්දා සංකාර නිමිත්තම්මා උට්ඨාති විගතං හුත්වා උද්ධං තිට්ඨතිති උට්ඨාන කියලා. එතකොට බහිද්දා උට්ඨාන විවට්ටනේ කියලා කියන්නේ. එතකොට අර කියපු තස්මා ඒ කියපු බහිද්දා සංකාර නිමිත්තම්හා ඒ සංස්කාර නිමිත්ත කෙරෙන් උට්ඨහති නැගී සිටි විගතං අයින් වේ නිදහස් වේ කියන අර්ථයෙන් තමයි උද්ධං තිට්ඨතිති උට්ඨාන කියලා කිව්වේ. එතකොට එයින් බාහිර සංස්කාර නිමිත්තන්ගෙන් අකුසල සංස්කාර නිමිත්තන්ගෙන් නැගී සිටිනවා විවට්ටණය වෙනවා එතනින් නිදහස් වෙනවා කියන අර්ථයෙන් තමයි බහිද්දා උත්තාන විවට්ටණේ පඤ්ඤා. ඒ විදිහට බාහිර අකුසල සංස්කාරයන්ගෙන් නැගී සිටීම අත්හැර දැමීමේ ප්‍රඥාවක් තියෙනවා නම් ගෝත්‍ර භූ කියලා මේ පද වර්ණාව අපිට අටකතාවේ සඳහන් වෙනවා. එතකොට එතන තිට්ඨති උට්ඨාති විවට්ඨති පරාවට්ඨති. විවට්ඨති කියලා කියන්නේ එයින් අයින් වෙනවා. පරාවර්ත්‍ති ඊට විරුද්ධව නැගී හිටිනවා. පරම්මුඛං හෝති इति විවට්ඨන. එතකොට එතන විවට්ඨනං කිව්වේ ඒකට විරුද්ධව නැගී හිටිනවා කියන අර්ථය. උට්ඨානං ච තං විවට්ඨනා ചാති උට්ඨාන විවට්ඨනං තේනේවාහං. එතකොට නැගී හිටීමද එයින් නිදහස් වීමද විවට්ටනේ අත්හැර ගැනීමද කියන මේ කාරණා දෙකම සලකලා උත්තාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ කියලා අර්ථ වර්ණනා කරලා තියෙනවා. ගෝත්‍ර භූ ඥානං සමුදයස්ස අසම්මුච්චින්දනතෝ පවත්තාන උත්තාති. එතකොට මෙතන කියන ගෝත්‍ර භූ ඥානේ සමුදය සහ මුලින්ම නැති කරන්නේ නැහැ. අසම්මුච්චින්නතෝ පවත්තන්න උට්ටහත්. එතකොට ඒ සමුදේ පැවැත්ම නැගී හිටිනව නෙවෙයි. නිබ්බානාරම්භනතෝ පන නිමිත්තං උට්ටහතිති ඒකත උට්ටානං හෝතිති. එතකොට ගෝත්‍ර භූඥාණයෙන් නිවන අරමුණු කරන නිසා සංඛාර නිමිත්තෙන් තමයි නැගී හිටින්. නිමිත්තං උට්ඨාති ඒකත උට්ඨාන. එතකොට ඒක එකකින් නැගී සිටින්නේ. මාර්ගය කියන්නේ මාර්ගය තියෙන්නේ දූපතෝ උට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන. එතකොට එතන දූපතෝ කියලා සඳහන් වෙනවා. අතන කියන ඒකතෝ ඒක මේ විග්‍රහවාක්‍යයේ නැහැ. නමුත් ඒ එක අර්ථයක් තියෙනවා. එතකොට එතන මාර්ග ඥානින් කරන්නේ නිමිත්තෙන්ද සියලු සංස්කාර කෙලෙස්යන්ගෙන්ද කෙලෙස් උපද්දවන හේතුන් වෙනසල දානත්යෙන් තමයි මග්ග ඥානය පහළ වෙන්නේ. එතකොට මේ මාර්ග ඥානය අරමුණත් නිවන. නමුත් ඒකෙන් කරන කෘත්‍ය අර විදිහට සංස්කාරයන්ගෙන් හා කෙලෙස් නැසීමද පැවැත්ම නැසීමද කියන එක වෙනවා. එතකොට මෙතන ගෝත්‍ර භූ ඥානෙන් අපිට අට කතාවේ සඳහන් වෙන්නේ. එතකොට සමුදය සහ මුලින් නැති කරනව නෙවෙයි අරමුණින් සංඛාරමුණින් නිදහස් වෙන. එතකොට පුතජන ගෝත්‍ර අභිභවනතෝ අරිය ගොත්ත භාවනතෝ ගෝත්‍ර භූ. පුතජන ගෝත්‍රයේ අභිභවනය කරමින් අරිය ගොත්ත භාවනතෝ ආර්ය ගෝත්‍රය පත්වීම පත්කිරීම ගෝත්‍ර භූ. ඉදං හි අනුලෝම ඥානේහි මේවනාහි අනුලෝම ඥානයෙහි පදුම පලාසතෝ උදකමිව සංඛා සංඛාරතෝ පතිලීයමාන චිත්තස්ස අනුලෝම ඥානස්ස ආසේවනත්තේ අනිමිත්තං නිබ්බහණං ආරම්භණං කුරුමාණං පුතග්ජන ගෝත්තං පුතුග්ජන සංඛාතං පුතග්ජන භූමියං අතික්කමමානං අරිය ගෝත්තං අරිය සංඛං අරිය භූමි ඔක්කම මානා නිබ්බාන ආරම්භනේ පඨමාවත්තන පඨම භෝග පඨම සමන්නාර භූතං මග්ගස්ස අනන්තර සමනන්තර වශයෙන් උපනිස්සය නත්ති විගත වශයෙන් චහි ආකාරී පච්චේ භාවා සාදය මානස්ස අනන්තර සමනන්තර වශයෙන් සාදය මානං සික්ඛාපත්ත විපස්සනාය මුද්ද භූතං අපුනරාවත්තං උප්පජ්ජති කියලා මේ ගෝත්‍ර භූ ධර්මයේ පිළිබඳව වෙනත් විග්‍රහයක් කරන්නේ. එතකොට එතන සඳහන් කළේ පුතග්ජන ගෝත්‍රය අයින් වෙලා ආර්ය ගෝත්‍රයට පත් වෙනවා. එතකොට මේක වෙන්නේ කොහොමද කියලා කියන්නේ අනුලෝම ඥානීය තුලින් අනුලෝම ඥානය කියලා කියන්නේ එතන එකක් තමයි. දැන් මේ නිවනට අනුලෝම වෙලා තියෙන මාර්ගයට අනුලෝමයි ළඟයි තමයි පහළ වෙන්නේ අනුලෝම ඥානය. ඒතකොට සංකාරුපෙක්ඛා ඥානය අනුලෝම ඥානය කියන මේ ඥාන හොඳින් දියුණු වුණාන් පස්සේ මස්තක ප්‍රාප්ත වුණාන් පස්සේ ඒ හිත පදුම පලාසතෝ උදකමිව සංකාරගතෝ. එතකොට අර නෙළුම්පතේ මදක් ඇලවුණු නෙළුම්පතේ දිය බින්දුවමින් සංස්කාරයන් කෙරේ පතිලීයමාන චිත්තස්ස එයින් හැකිලිලා එයින් හිත අයින් වෙලා අනුලෝම ඥානස්ස ආසේවනන්තේ ඒ අනුලෝම ඥානය. එතකොට එකෙන් අර ඒ විපස්සනා ඥානය නැවත නැවත භාවිතා කිරීම නිසා අනිමිත්තං නිබ්බාණං. එතකොට අනිමිත්ත සංඛ්‍යාත නිබ්බාණේ ආරම්භණං හිත අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණේ අරමුණු කරමින් ආරම්භණං කුරුමාණං. එතකොට ඒක අරමුණු කරමින් පුතග්ජන ගෝත්තං පුතග්ජන ගෝත්‍යේ පුතුජන සංකාතං පුතග්ජන ස්වභාවයේ පුතුජන භූමිය මේ පුතුජන භූමිය අතික්කමමාන ඒක ඉක්මවමින් අරිය ගෝත්තං අරිය සංකාතං අරිය ගෝත්‍රය අරිය ස්වභාවයේ අරිය භූමියට ඔක්කමමාන නැඹුරු කිරීම බැස ගැනීම නිබ්බාරම්භනේ නිවන අරමුණු කරින් ප්‍රථමාවත්තන පළවෙනි ආවර්තනයේ සෝවාන් ඵල ගත්තාම නිවන අරමුණු කරමින් පළවෙනි නැඹුරු වීම ප්‍රථම භෝගෝ ප්‍රථම මෙනෙහි කිරීම ප්‍රථම සමන්නාහාරේ ප්‍රථම මානසිකාරය තමයි මේ වශයෙන් මග්ගස්ස මාර්ගසිත පහළ වෙන්නේ. ඒ මාර්ගයාගේ අනන්තර සමනන්තර ආසේවන උපනිස්සේ ඒ වගේම නැත්ති විගත ප්‍රත්‍ය වශයෙන් මේ ආකාර 6කින් මේ හිත ප්‍රත්‍ය වෙනවා මාර්ගසිතට. එතකොට ගෝත්‍රභූසිත මාර්ගසිතට අනන්තර ප්‍රත්‍ය වශයෙන් සමනන්තර ප්‍රත්‍ය වශයෙන් ආසේවන ප්‍රත්‍ය වශයෙන්. එතකොට මේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව පෙන්වන්නේ මේක සමාවිත කෙනෙකුට නොදෙරෙන්න පුළුවන්. එතකොට එතනදී ගෝත්‍රභූසිතන අනතුරුවම මාර්ගසිත උපදිනවා කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. ගෝත්‍රභූ සිතට සමනන්තරව අනිවාරයෙන් මග්ග සිත උපදිනවා එතන ප්‍රත්‍යය දෙනවා. එතුර ආසේවනය කියලා කියන්න අර කියපු එයාට පරිකරම උපචාර අනුලෝමාදී ආසේවන ප්‍රත්‍යය ලැබිලා තියෙනවා. ගෝත්‍රභූ ආසේවනයේ නිසා මග්ග සිත උපදින උපනිශ්‍රේ කියන බලවත් උපකාරය ප්‍රත්‍ය ආදී වශයෙන් මේ විදිහට ප්‍රත්‍ය හයකින් ගෝත්‍රභූසිත මග්ගහිතට ප්‍රත්‍ය වෙමින් උපදිනවා. එතකොට මග්ගසිත උපදින්නම් ගෝත්‍රභූසිතේ මේ ප්‍රත්‍ය ටික නිසා තමයි මාර්ගසිත උපදින්නේ. එතකොට ඒක ඒ විදිහට ප්‍රත්‍ය හයකින් සාදේමානං සික්ඛාපත්තං විපස්සනාය. සික්ඛාපත්ත මස්තක ප්‍රාප්ත විපස්සේ මුද්දභූතා මුදුන්පත් විපස්සනාව අපුනාර අපුනරාවත්තකං උප්පජ්ජති. නැවතා පව සංස්කාරයන්ට හැරෙන්නේ නැතුව ඒට නැඹුරු වෙන්නේ නැතුව අනිවාර්යෙන් උපදිනවා නිවනටම තල්ලු කිරීම වශයෙන් උපදේ කියලා මේ බහිද්දා උත්තානි වර්ණේ පඤ්ඤා ගෝත්‍ර භූඥානන්ති කියලා මේ විදිහට ගෝත්‍ර භූඥානෙහි පිළිබඳ අර්ථවත් කරලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපිට මේ ගෝත්‍ර භූඥානෙහි පිළිබඳව කතා කරන්න පුළුවන්. ගෝත්‍රභූ ඥානය කියන්නේ මොන වගේ හිතක්ද පිළිබඳව දැන් අපිට වැටහෙනවා. එතකොට ඒක අපිට යම් අර්ථයක් කියලා දෙනව නම් මේකට අපි වෙනත් අර්ථ ගන්න නැතුව විකෘති අර්ථ ගන්න නැතුව මේ ගෝත්‍රභූ හිත කියන්නේ මොන වගේ හිතක්ද කියලා අපිට තේරුම් ගන්න ඕනේ. එතකොට යම් දවසක අපි විපස්සනා කරනකොට මේ හිත පහළ වෙනකොට ඒ හිත පහළ වුණා නම් අපි ඒ හිතේ ස්වභාවයත් එක්ක අපි දැනගන්නවා අන්න අපි මෙතෙක් සංස්කාරයන්ගෙන් නිදහස් වෙලා හිත නිකන් හරියට හිතාර නිවනට වැදගන්නා හා සමානව දැනෙනවා. එහෙම දැනීමක් අපිට ඒ විපස්සනාවේ සික්ඛාපත්ත අවස්ථාව වෙනවා. අන්න එතකොට අපිට ඒ අවස්ථාවල තේරුම් ගන්න පුළුවන් ඒ ගෝත්‍රභූසිත පහළ වුණා මාර්ගසිත ඵලසිත පහළ වුණා බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ ගෝත්‍රභූසිත තේරුම් ගැනීම තුළ අර එකක් අපිට මේ ධර්මය කතා කරන අයට ඒක නිවැරදි අර්ථ වර්ණනා කරන්නත් ඒවා වෙන වෙන ඒවට පටලන්නේ නැතුව ඒක මනාකොට වටහා ගන්නත් හේතු වෙනවා. ඉතින් අපි සාරාංශ කරලා ගත්තොත් මේ ගෝත්‍රභූ සිත පිළිබඳව ඒක හැම වෙලාවෙම සංකාරයන් අරමුණු කරන එකක් නෙවෙයි නිවන අරමුණු කරමින් පවතින හිතක්. මේ හිත ඉපදුනොත් අනිවාර්යෙන් මාර්ගඵල සිත් උපදිනවා. ඒතර ගෝත්‍රභූ සිත නිවන අරමුණු කරනවා කියලා කිව්වාම ඒවා විපස්සනා වශයෙන් අර්ථගත යුතුයි. සමත වශයෙන් ගෝත්‍රභූ හඳුන්වලා තියෙනවා. එතකොට ඒ වගේ අරමුණ සංකාර ආරම්භණය. නමුත් මේ මාර්ගඵල අවස්ථාව සඳහා යෙදෙන ගෝත්‍රභූ සංකාර ආරමුණු කරන්නේ නැහැ. නිවන ආරමුණු කරන හිතක්. එතකොට ඒ ගෝත්‍රභූ හිත පිළිබඳව අපිට කරන්න යමක් නැහැ විපස්සනා වශයෙන්. විපස්සනාවේ සික්ඛාපත්ත අවස්ථාවේ ඒ ආනුභාවයෙන් පාලයන හිතක් හැටියට අපි තේරුම් ගන්න. එතකොට මාර්ගයක් පිළිබඳව වටහා ගැනීමට මේ ඥානයේ පිළිබඳව ඉගෙන ගැනීම අපි සිද්ධ කරනවා. එතකොට ඒ විදිහට මේ ගෝත්‍රභූ ධර්ම සිත අපි අවසන් කරනවා. මේකේ ඔය විදිහේ විස්තරයක් තමයි තියෙන්නේ මාතිකා වර්ණාවෙත් අටකතා වර්ණාවෙත්. ඊට පස්සේ ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ මග්ග ඥාන ඵල ඥාන කියන මේ කොටස් ටික. ඒ නිසා අපි ඒක ඊළඟ දවසට දාගමු. එතකොට ඒකේ මම අදහස් කරන්නේ එතන අපිට මග්ග ඥාන ඵල ඥාන පිළිබඳව කතා කරන්න යනකොට අපිට නිවන පිළිබඳවත් කතා කරන්න වෙනවා. ඒ නිසා ඒ ටික ඔක්කොම එකතු කරලා මට කතා කරන්න ඕනි කියලා හිතුණා. එතකොට මාර්ග ඥානේ ඵල ඥානේ කියන මේවත් එක්ක අපිට නිවන කියන එක තේරුම් ගන්න ඕනේ. නිවන කියන්නේ මොකක්ද කියලා අපි හොඳින් වටහා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි යන තැන නිවන. එතකොට ඒක හරියට වටහා ගත්තොත් තමයි එතෙන්ට යන මඟ පිළිබඳවත් අපිට වැටහෙන්නේ. ඒ නිසා යන තැන පිළිබඳව අපිට අපැහැදිලි නම් මාර්ගයත් අපැහැදිලි කියලායි කියන්නේ. ඉතින් ඒ නිසා මේ නිවන පිළිබඳව හා මාර්ගඵල ඥානය පිළිබඳව අපි එක දේශනාවක් තුළ කතා කරන්න අදහස් කරනවා. මොකද මේ මාර්ගඵල ඥාන පිළිබඳවත් අපිට විපස්සනා වශයෙන් කරන්න දෙයක් නැහැ. නමුත් මාර්ගඵල ඥාන කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒකට අරමුණු වෙන නිවන කියන්නේ මොන වගේ දෙයක්ද පිළිබඳව කියන එකත් අපිට තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට තමයි එයා මුලා වෙන්නේ නැතුව, නැත්තම් මේ කාරණාව නොදැනගන්න නිසා තමයි අද බොහෝ අයට මේ මාර්ගඵල දෙන්නේ. සමහර අය මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන්නේ. ඇයි මේ මාර්ග ඥානේ, ඵල ඥානේ, නිවන කියන එක මොකද්ද කියලා නොහැට නිසා එයාලය ඕන කෙනෙකුට රවට්ටන්නත් පුළුවන්, තමන් රැවටෙන්නත් පුළුවන්. ඒ නිසා ඒවා පිළිබඳවත් මේ විදර්ශනා කරන අය විශේෂයෙන් දැනගන්න ඕනේ. සමහර අය මේ බොහෝම ආධුනික අවස්ථාවලත් මේ භාවනා කරනකොට අලුත් අත්දැකීමක් ආව ගමන් සමහර විට ගැට ගහ ගන්නවා. මට සෝවාන් ඵලයේ තුඳුනා වෙන්නේ නැති, එහෙම නැත්නම් මාර්ගයක් ඵලයක් ඉතුඳුනා කියලා අර සමාධියෙන් නිසා එන යම් අත්දැකීම් ආලෝක සංඥා දේවල් වලට පවා මේ මාර්ගඵල ගැට ගහගෙන තමන්ගේ ඉදිරි ගමන වළක්වා ගන්න. ඉතින් ඒ නිසා අන්න ඒ පිළිබඳවත් අපි තේරුම් ගත්තාම අපේ මේ ඥාන වැඩපිළිවෙලේ අර්ථය සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි මේකේ තියෙන ඉතුරු ඥාන පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. මෙතනින් ඒ අපේ දේශනා මාලාව අවසන් කරනවා. හොඳයි. දැන් අපිට මේ පහුගිය දින කීපයකින් දේශනාවලට සම්බන්ධ වෙන්නත් බැරි වුණා. ඒ අතර තමන්ට තියෙන වෙනත් බාහිර ප්‍රශ්න ගැටලු හෝ එහෙම නැත්නම් මේ පිළිබඳව කෝ අපිට කතා කරන්න ඉඩ අවකාශ සලස්සලා දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි කියලා මගේ මේ ධර්මානුශාසනාව දේශනාව අවසන් කරනවා. ඉතින් මේ කැමිනේ සා සම්බන්ධ වෙච්ච අයට මෙතෙන් සිට මේ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්න පුළුවන්. බයි තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. අපි එහෙමනම් අද ධර්ම සාකච්ඡාවට යමු. අද අපිට ගෝත්‍ර විඥානය පිළිබඳවයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පහදා දුන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුලින්ම පහදා දෙනකොට මම ප්‍රශ්න කීපයක් කියලා හිතාගත්තා. නමුත් පසු වෙන පැහැදිලි කිරීම වල ඒ දේවල් බොහෝ විට පැහැදිලි වුණා වගේ. එසේ නමුත් මට හිතුණා මම ඒව යොමු කරන්නම් කියලා. කල්‍යාණ මිත්‍රයන්ට ආරම්භයක් වශයෙන් මේ සමානට ප්‍රාථමික වෙන්නත් පුළුවන් දැන් පසු කොටසට සවන් දීපු නිසා. වාසේ ආරම්භයේදී සඳහන් කරා මේ භවංග හිත කැඩිලා හිත භවංග හිත අයින් වෙලා මේ චක්කු විඥානය කරා හිත යොමු කරනකොට පංචද්වාරණ සිත ක්‍රියා කරන්නේ ක්‍රියා සිතක් කෘත්‍යයක් හැටියටනේ. ඒතකොට ඒ ආකාරයටම මේ ගෝත්‍ර විඥානයත් ඒ ආකාරයට කෘත්‍යයක් කරනවා කියන කාරණාව. ඒ අනුව හිතුවොත් මේකත් මේ ක්‍රියා සිතක தත්වෙම්ම සලකන්න පුළුවන් දෙයක්ද කියන ඒ කාරණාවත් ඉස්මතු කර ගන්න හිතුණා. ඒට අමතරව සවනස් තව අහගන්න හිතුණා මේ ගෝත්‍ර විඥාණයෙන් පස්සුව ඒකේ ප්‍රතිපලයක් විදිහට මාර්ගසිත නැත්නම් ඵලයක් ඇති වෙන බව සත්‍යක් කියලා වංශ ප්‍රකාශ කරලා ගෝත්‍ර විඥාණයෙන් පස්සේ ඒකේ ප්‍රතිපලයක් විදිහට මාර්ගසිතක් එහෙම නැත්නම් ඒ මාර්ග ඒකෙන් ඵලයන් ඇති වෙන බව සත්‍යක්මයි ඒ වත්ම වෙලක් දෙයක් වගේ නවත හරි මසිදු නොවන බව. ඉතින් ඒ වගේම පසුව සඳහන් වුණා මේ ගෝත්‍ර භූ ධර්ම 10ක් ගැන. ඉතින් ඒයින් වන්තුන පළවෙනි එකනේ එතකොට සෝවන් මාර්ගය කියන්නේ. එතකොට එහෙමනම් මේ ගෝත්‍ර භූ ඥානය කියන தত্ত্বය සෝවන් මාර්ගයට බොහෝ සමාන වර්තමේ සලකිය හැකි දෙයක් කියන කාරණා විදිහ තමයි තේරුම් ගත්තේ. ඒක පැහැදිලි කරලා දෙන්න. මොකද අපි අහලා තියෙන සාමාන්‍ය කෙනෙකුට සෝවාන් මාර්ගයට පළවෙනිට පත් වෙච්ච කෙනෙක්ගේ නැවත හැදීමක් නැහැ කියන දේ. මොකද අද වහන්සේගෙන් කියුණා ගෝතු ඥානයේ තත්ත්ව පසු ඇතිවෙච්ච කෙනෙකුට නැවත හැදීමක් නැහැ කියන කාරණාව නිසා මේක මේ ඊටමත්ම සමාන තත්වයක්. මට නිකම්ම මතක් වුණේ දැන් පඩිපිලක නගිනකොට පඩියට අඩිය තියන්න කලින් ඒ පඩිය උඩ අපේ ඉස්සිච්ච කකුල තියෙනවනේ. අන්න ඒ වගේ தத்துவයක්ද මේ ගෝත්‍ර විඥානය කියන්නේ. මොකද ඒ තරමටම ඵලයට සම්බන්ධ මාර්ගයට සම්බන්ධ දෙයක්ද කියන කාරණාව. ඒ කාරණාව තිස්මතු කරගන්න කියලා හිතන සවනාස. තව ප්‍රශ්න කීපයක් මට තියෙනවා. නමුත් මේ ආරම්භක වශයෙන් මේ කෙටි ප්‍රශ්න දෙක මම යොමු කරන්න සවනාස වාසිට.
එතකොට මේ ඔයතුමා ප්‍රශ්න අහපු ඒවා අපි විස්තර කරා. එතකොට මේ ගෝත්‍රබෝසිත ඇතැම් වෙලාව කුසල් වෙනවා, ඇතැම් වෙලාව අව්‍යක්ත වෙනවා කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. අව්‍යක්ත කියනකොට එතන ක්‍රියා. එතකොට එතන තයෝ ගෝත්‍ර බෝ ධර්ම අව්‍යාකතා කියලා පෙන්නලා තියෙනවා. එතකොට ඒ ගෝත්‍ර බෝ ධර්ම තුන තමයි අව්‍යාකත හැටියට පෙන්නලා තියෙන්නේ. ඵල කියන්නේ ක්‍රියා සිත් වශයෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට අව්‍යාකතයේ දෙකට බෙදෙනවා, විපාක අව්‍යාකතය, ක්‍රියා අව්‍යාකතය කියලා. එතකොට ක්‍රියාසිත වශයෙන් අර කියපු ශුන්‍යත අනිමිත්ත සමාපatti හා අරිහත් ඵල සමාපත්තියට පත් කිරීමේ කෘත්‍ය කරමින් යම් ගෝත්‍රබෝසිතක් පහළ වෙනවා නම් ඒක ක්‍රියාසිතම්. ඊට පස්සේ ඊට අමතරව අෂ්ට සමාපatti ඒ වගේම මාර්ග සිත් වලට පත් කිරීම වශයෙන් පහළ වෙන ඒ ගෝත්‍රබෝ ධර්ම කුසල් සිත් හැටියට තමයි පෙන්වන්නේ. එතකොට ඒවා අපි බෙදා වෙන් කරලා ඒවා කතා කළ යුතු වෙනවා. ඒකාන්ත වශයෙන් මේවා ක්‍රියායි, මේවා කුසල්ලි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිට ඒකාන්ත වශයෙන් කියන්න පුළුවන් කිසි ගෝත්‍ර භූ ධර්මයක් අකුසල් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒක එක කතාවක්. ඊට අමතරව ගෝත්‍ර භූ සිත පහළ වුණා නම් අනිවාර්යෙන් මාර්ගඵල සිත් පහළ වෙනවා කියන එක අපි ගෝත්‍ර භූ ධර්මයේ මාර්ගඵල විපස්සනා වශයෙන් කතා කරනකොට ඒ සිද්ධි ඒකාන්තයෙන් වෙන එකක් කියලාම මතක් කරා. එතකොට ඒක සංස්කාර ධර්මයන් සංකාරුපෙක්කා ඥානේම මුදුන්පත් වෙච්ච කෙනාගේ හිත අය කවදාවත් මේ සංකාරයන්ට නැඹුරු වෙන්නේ නැති ගතියක් ඉතාමත් උස්සන්න වශයෙන් තියෙන නිසා තමයි ඒ සංස්කාරය තියුණු තියුණු වුණාම ඥානය ඒ මාර්ගඥානය කියන එක පහළ වෙන්නේ. එතකොට සංස්කාර උපෙක්කා ඥානයට අනතුරුව ගෝත්‍ර භූ ඥානෙ පහළ වෙනවා. එතකොට ගෝත්‍ර භූ ඥානෙ පහළ වුණා නම් ඊතර අනන්තර සමනන්තර වශයෙන් අනිවාර්යයෙන්ම මාර්ගඵල සිත් පහළ වෙන එක ධර්මතාවයක්. ඒක නවත්වන්න පුළුවන්කමක් නැහැ. හරියට යම්සේ අමාරුවෙන් කඳු මුදුනට නැගගත්තු කෙනා මොනවා හරි අපි කියමුකෝ යකඩ බෝලයක් හරි මොනවා හරි දෙයක් තල්ලු කරගෙන ඉතාමත් කඳු මුදුනකට ඇවිල්ලා පහළට තල්ලු කිරීම වගේ අවස්ථාව ගත්තොත් මේ ගෝත්‍ර භූසිත ඒ තල්ලු කරන් පස්සේ පහළට වැටෙනවා. මයි කවදාවත් ඒක ස්වභාවයෙන් උඩට කඳු මුද්දනට උඩට නැගෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් පහළට යන එක ධර්මතාවයක් වශයෙන් ගෝත්‍ර භූසිත පහළ වුණාම මාර්ගඵල සිත් පහළ වෙනවා කියන එක ධර්මතාවයක්. ඉතින් ඒ ටික අපි කතා කරා. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව නැවත නැවත අපි සිහිපත් කරගෙන ඒකේ අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්න ඇති.
එහෙමයි ස්වාමීනාස. ස්වාමීනාස වහන්සේට මේ මතක් කරලා දුන්නා මේ විවට්ටානුපස්සනාව කියන කාරණාව. ඒ වගේම එතකොට මම කියවුණා මේ සික්ඛාපක විපස්සනාව කියලා. මට ඒක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. විශේෂයෙන්ම මේ කියවුණා මම හිතන්නේ විපස්සනාව අත්හැරි යති අවස්ථාවක් නොවිත කරි පසයේදී මේ ඉන්න වෙලාවට මේ කාමරාග පටිරාග වලින් විමුක්ත වෙනවා කියලා. ඔව්. ඒකෙන් එතකොට අදහස් වෙනවද ස්වාමීන් වහන්ස, ඒ කියන්නේ විපස්සනාවේ නොයේදී සිටින අවස්ථාවක ගෝත්‍රභූ ඥාන ඇති වූ කෙනෙකුට පවා කාමරාග පටිරාග ඇති වෙනවා කියලා. එහෙම වුණොත් අර නැවත හැරීමක් නැහැ කියලා අපි දැන් මේ කතා කරපු දේත් සමග
එතන මම කතා කරේ මේ විවට්ටානුපස්සනාව කියලා කිව්වේ ගෝත්‍රබෝෂිත කියලා නෙවෙයි. එතන සඳහන් කරේ සංකාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානය කියන මේ ඥාන දෙකට ආචාර්යයන් වහන්සේලා විවට්ටානුපස්සනාව හැටියට නම් කරලා තියෙනවා කියලා. එතකොට ඒ ගෝත්‍රබෝ ඥානය නෙවෙයි එතන විවට්ටානුපස්සනාව කියේ, සංකාරුපෙක්ඛා ඥානය හා අනුලෝම ඥානය කියන එක. එතකොට ඒ දෙක තමයි සික්ඛාපත්ත විපස්සනාව කියලත් කියේ, මුදුන්පත් විපස්සනාව. එතකොට අර ගෝත්‍රබෝසිතේ විපස්සනාවක් නැහැ. ඊළඟට ඒ හිත ඉපදුනා නම් අනිවාර්යෙන් ඒක ආපහු වෙන්නේ නැහැ. නමුත් මෙතන මේ විවට්ටානුපස්සනාවෙන් කිව්වේ මේ සංකාරුපෙක්ඛාවේ කෘත්‍ය, අනුලෝම ඥානේ කෘත්‍ය අනිවාර්යෙන් ඒහි දෙකත් නැඹුරු වෙලා තියෙන නිරෝධයේ පැත්තටමයි. නමුත් ඒහි දෙකට අරමුණු වෙලා තියෙන සංස්කාර අරමුණක් නිසා කෙනෙකුගේ සමහර විට ඒ අනුලෝම ඥානය එහෙම නැත්නම් සංස්කාරෝපේක්ෂා ඥානය දියුණු තියුණු වෙලා මාර්ගසිතක් දක්වා ඔහු ආරක්ෂා කරගෙන ගියේ නැත්නම් විදර්ශනා ඥානයන් පසු කාලයක මොනවා හරි දෙයක් නිසා රෝග පීඩාවක් හරි මොනවා හරි දෙයක් නිසා නැතර කරොත් ඉතින් පසුව සමහර විට එයාට ආපහු මේ සංස්කාරයන් අරමුණු කරගෙන හිත පහළ වෙන්න පුළුවන්. නමුත් අර අවස්ථාවල විපස්සනාව නොපිසී තියෙන අවස්ථාවේ එයාගේ හිතේ ස්වභාවය හැම වෙලාවෙම මේ සංස්කාරයන් විපස්සනා කරන්නවත් හිත නැඹුරු වෙන්නේ නැහැ කියලායි ඒකේ අපි විස්තර කරගත්තේ. ඒක හැම වෙලාවෙම මධ්‍යස්ථ භාවයක්, මැදහත් බවක් තියෙනවා. හැබැයි මේ මැදහත් භවයේ නුවණ හැම වෙලාවෙම තියෙන්නේ මේ සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ, මේකෙන් කොහොමරි මිදෙන්න ඕනේ කියන අදහස්. අපි ගිය වර දේශනාවේ කතා කරේ හරියට අර මේ මේ මැඩියෙකු නායකුගේ මුඛයට අහුවෙච්ච මැඩියෙක් වගේ, සමහර විට ගුරුලෙකුගේ ග්‍රහණයට අහුවෙච්ච නාගරාජයෙක් වගේ, සිංහ ව්‍යාග්‍ර ආදී තැනකට අහුවෙච්ච මුවපොව්ෙක් වගේ, මේ විදිහට මේ හිතේ ස්වභාවය නිදහස් වීම මිසක් සංකාරයක් අරමුණු කිරීම නොවේ කියන ස්වභාවය මේ හිතේ තියෙනවා කියන එකයි කතා කරේ. නමුත් කෙනෙකුට මේක පසු කාලයක විපස්සනාව මාර්ගඵලයක් එන්න පෙර නතර වුණොත් ආපහු සංස්කාරයන් අරමු වෙන්න පුළුවන් බවක් තියෙනවා කියන එක තමයි විස්තර කරන්නේ.
විස්තර කරගන්නකොට එතන පොඩි කාරණාවක් තිබ්බ මට ඒක තේරුම් නැති. ඒක තියෙනවා එත්ත බයිද්ධානි සංකාර නිමිත්තං කන්නේ අජ්ජත චිත්ත සංචානී අකුසලකන්දේ උපාදාය බහිද්දාති උත්තං කියලා. අකුසලකන්දේ උපාදාය කියන එකේ අදහස ස්වාමීන් වහන්සේ මට තේරුන්නේ නැහැ. එයි මේ අකුසලකන්දේ කියද්දී මෙතන මේ ප්‍රින්ටිං මිස්ටේක් එකක්ද, කුසලකන්දේ උපාදාය කියන එකද අකුසලකන්දේ කියලා වැදගත් තියෙන්නේ කියලා මට එනවා.
එතකොට එතන කිව්වේ බහිද්දා සංකාර නිමිත්තන්ති. එතකොට සකල సంతాన පවත්ත අකුසලස්කන්ධයෝ බහිද්දා භූතං සංකාර නිමිත්තං කියලා කිව්වේ. එතකොට ඇත්තට මේක ටිකක් අපි වර්තමාන හිත ගත්තොත් ඒ වෙලාවේදී මේ දුරු කරන්න අකුසල්ලේ හිතේ නැහෙනි. ඉතින් ඒ නිසා කෙනෙක් කිව්වොත් මේ වර්තමාන හිතෙන් නසන්නේ අකුසල් කියලා කිව්වොත් වැරදි කියන අර්ථකථනයට කෙනෙකුට එන්න පුළුවන් අපි වර්තමාන හිත ගත්තොත්. මොකද ඒ හිත හැම වෙලාවෙම කුසල් අරමුණක්. නමුත් ඒ හිත කුසල් අරමුණක් වුණාට මේ හිතෙන් කරන කෘත්‍ය අකුසලේ නැවැත්වීම. එතකොට අකුසලේ පැවැත්ම තියෙන තාක්කල් තමයි කුසලයේ අවශ්‍යතාවය එන්නේ. යම් කලක අවිද්‍යාව තණ්හාදී අකුසල ධර්මයෝ සහ මුලින්ම නිරුද්ධ වුණා නම් කුසලයේ අවශ්‍යතාවයද නැත. එතකොට ඒ නිසා තමයි පුඤ්ඤ පාප පහේනස්ස කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ අවිද්‍යාව දුරු වුණා. ඉතින් ඒ නිසා මේ කතාව ප්‍රින්ටින් දෝෂයක් නෙවෙයි. ඒකෙන් කරන ගෝත්‍රභව ඥාණයෙන් සිද්ධ වෙන කෘත්‍ය වශයෙන් තමයි එතන අර්ථ දක්වලා තියෙන්නේ. එතන වර්තමානයේ අකුසල ස්කන්ධයක් නැති වුණත් මේකෙන් කරන්නේ මේ අකුසල ස්කන්ධයන්ගේ පැවැත්ම. උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ, මේ ගෝත්‍රභව සිතටත් අරමුණු වෙන්නේ, මග්ග සිතටත් පළහිතටත් අරමුණු වෙන්නේ නිවන. එතකොට ඒ හිතට කෘත්‍යගත් මේ ආරම්භණය වශයෙන් ගත්තහම නිබ්බාන ආරම්භණය. නමුත් මේකෙන් කරන දේ මොකද්ද කියලා බැලුවොත් ප්‍රථම සෝවාන් මාර්ග සිතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් නසලා දානවා. එතකොට ඒ කියපු මෙතෙක් කල සංසාරයේ පවත්වගෙන ආපු සක්කාය දිට්ඨිය කියන අකුසල ස්කන්ධයන් සහ මුලින්ම නසලා දෙමීම කියන එක මග්ග සිතින් වෙනවා. අන්න ඒ වගේ මේ ගෝත්‍රභූ සිත උපදුනහම මෙතෙක් කල සංස්කාර ධර්මයන්ගේ අරමුණු කරමින්, ඒ කියන්නේ අකුසල ස්කන්ධයන් දැන් අපි කියමු ඊට මෙහා සෝවාන් මාර්ගයට පත් වෙච්චි නැති කෙනා තුල විපස්සනාවක් කරත් අනුසය වශයෙන් යාගේ අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය තියෙනවා. ඒක නැසිලා නැහැ. එතකොට ඒ සක්කාය දිට්ඨිය අනුසය අරමුණු වීම වශයෙන් ඒ වෙලාවේ වර්තමානයේ නොතිබුණත් ඒ සක්කාය දිට්ඨිය ඔහුට ඇත කියන ගණිතයට යනවා. ඒ සස්කාය දිට්ඨිය ඔහුට තියෙනවා කියන ගණේට යනවා. අපිට අද ජරා දුකක් කෙනෙකුට නැති වුණත් ඔහු ජරාව ඉක්මවලා නැහැ කියන ගණේට අපි යනවා. මොකද ඔහු තවම නිවන් දැකලා නැති නිසා. ඒ නිසා එහෙම නැත්නම් අපි සාමාන්‍ය සම්මුතිය වශයෙන් ගත්තත් ඔහු ඒකාන්තයෙන් ජරාවට පත් වෙන කෙනෙක්. ඒ නිසා ඔහුට ජරාව ඇත කියන ගණේට යනවා වගේ ඒ సంతානීය වර්තමානයේ හිතේ අකුසලයේ යෙදিলা නැති වුණත් මේ ගෝත්‍ර භූසිතින් කරන්නෙම අර කියපු අකුසල ආරම්භණයන් අස අකුසල අනුසය අකුසලයන් අරමුණු කරන්න තියෙන බව සහමුලින්ම නැති කරලා දාන. ඒ බව ගතිය තමයි එතනින් නැති කරන්න මාර්ගසිතින් කරන්නෙත් ඒකයි. හැම වෙලාවෙම ඒ අනුපාදය කියන එක නිරෝධය හැටියට මාර්ගසිතින් කරන්නේ හැම වෙලාවෙම වර්තමාන අකුසලයන් නැසි කරනවා නෙවෙයි, හැම වෙලාවෙම උපදී අකුසලයන් උපදින්න තියෙන බව නැති කරන්න. ඒක අපිට කියනවා අකුසලයන් නැති කරනවා කියලා විවහාරයට යනවා. නමුත් ඒ විවහාරයේදී අර්ථවත් කරලා තියෙන මේ මොහොතේ හටගත් අකුසලයන් නැති කරනවා කියන එක නෙවෙයි, මේ අකුසල ස්කන්ධයන් උපදින්න තියෙන භව කියන මේ අවිද්‍යාව නැති කරලා දානවා, තණ්හාව නැති කරලා දානවා. ගන්න ඒ වගේ මේ ගෝත්‍රභූසිත කියන එකෙන් කරන්නේ ඒ ගෝත්‍රභූසිත ඉපදුනහම අනිවාර්යෙන් මාර්ගඵලසිත උපදිනවා. ඒ නිසා ගෝත්‍රභූසිතටත් කියන්න සුදුසුයි මේ අකුසලයන් අරමුණු කරමින් තිබුණු, ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී සීලබ්බත පරාමාසාදී මේ අරමුණු කරන්න පුළුවන් බව ගෝත්‍රභූසිත ඉපදීමත් සමගම නැති වෙලා යනවා. මොකද ඊට අනතුරු මාර්ගසිත ඵලසිත උපදින නිසා ධර්මතාවයක් වශයෙන් අනිවාර්යෙන් ඔහුගේ සිතේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ඒ ආනුවගේ අවිද්‍යාව සංඛාර තණ්හාව ලෝභය ආදී සතර පාය ගතික කෙලෙසයන් සහ මුලින්ම නැති කරලා දාන. ඉතින් ඒ අර්ථයෙන් තමයි මෙතන බහිද්ධා සංඛාර නිමිත්තන්ති කිව්වේ. බහිද්ධා සංඛාර නිමිත්තෙන් නැගී හිටිනවා කියලා එතන ගෝත්‍ර භූ කියලා කිව්වේ. එතකොට ඒක දැන් මං හිතන්නේ තේරෙන්නේ නැති. එතන නැගී හිටිනවා කියලා කියන්නේ නැවත උපදින්න තුලුවන් භවෙන් නැගී හිටිනවා. ඒ අර්ථෙනුයි මෙතන අකුසල සකල సంతాన පවත්ත අකුසල ස්කන්ධෝ බහිද්ධා භූතං සංඛාර නිමිත්තං කියලා අට කතාව අර්ථ වර්ණනා කරලා තියෙනවා.
සාදු සාදු ස්වාමීන් වහන්සේ බොහෝ පැහැදිලි දිරුවන් සතුටුයි.
ඒ ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් මටත් තියෙනවා. දැන් මේ ගෝත්‍රභූ ඥානය ඇති වෙන අවස්ථාවේ ආයතන නිරෝධයක් වගේ අත්දකින්න පුළුවන් කමක් තියෙනවද ස්වාමීන් වහන්සේ? දෙවන සරණයි.
ඔව්, ඉතින් අපි සලායතන නිරෝධය කියන එක මස්තක ප්‍රාප්ත වෙන අවස්ථාව. දැන් අපි කතා කරේ ස්කන්ධ පිළිබඳවනේ. එතකොට ආයතන කියන්නේ සංස්කාර. එතකොට ඒ සංඛාර නිරෝධය කියලා කිව්වට වරදක් නෑ එතන. එතකොට යම් කිසි කෙනෙක් ඒ ගෝත්‍රභූසිතක් පහළ වෙන්නෙම ආයතනයන් පිරිසින දැකීම කියන කාරණාව මේ සංස්කාර උපේක්ෂා ඥාණයෙන් සිද්ධ වුණා. එතකොට කෙනෙක් ආයතන වශයෙන් විපස්සනා කරන කෙනා එයාට මේ ආයතන නාම රූප වශයෙන් පේනවා. එතකොට මේ ආයතනයන්ගේ මෙතෙක් කල් ඇති බවට හම්බෙච්ච එක ඒ වෙනුවට යාට නුවණ පහළ වෙනවා. මේ ආයතන ධර්මයෝ ප්‍රත්‍ය නිසා හටගෙන මේ ආයතනයෝද ප්‍රත්‍ය නිරෝධයෙන් සකල ආයතන ධර්මයෝම නිරුද්ධ වෙනවා කියන නිරෝධේ ඥානය ඔහුට ඥානයක් වශයෙන් උපදිනවා. ඒක ඔහුට සලායතන නිරෝධය කියන ගණයට යනවා. එතකොට ඒකම තමයි මේ නිර්වාණය පිළිබඳ නුවණ කියන එක. එතකොට ඒ ආයතන නිරෝධ ඥානය එකවරක් පහළ වුණාම ඒ මස්තක ප්‍රාප්ත වීම වශයෙන් ඒ පුද්ගලයා සෝවාන් වුණා කියලා කියනවා. ඊට පස්සේ නැවත නැවත මේ ආයතන නිරෝධය අරමුණු කරමින් ඒ නිරෝධය පහළ වෙලා එතකොට අරහත් මාර්ග ඵලසිත් පහළ වුණාන් පස්සේ තමයි එයාට සහමුලින්ම සලායතන නිරෝධය කියන එක සිද්ධ වෙන්නේ. අර අවස්ථාවලත් ආයතන නිරෝධයක් වෙනවා. නමුත් ඒ වගේ ඒ පියවරින් පියවර ඒ කෙලෙස් ප්‍රහාණය වීම ආයතනයක් පිළිබඳව තියෙන කෙලෙස් ප්‍රහාණය වීම වෙන්නේ. දැන් මුලින් ගත්තාම සක්කාය දිට්ඨිය කියලා කිව්වම කෙනෙකුට ඇහැ මම මගේ මගේ ආත්මය හැටියට ගන්න පුළුවන්. එතකොට ඒ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ඇහැ ආත්මය කොටගත්තු යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක නිරුද්ධ වෙනවා පළමු ගෝත්‍ර භූඥාණයෙන් පස්සේ. එතකොට එතන ඒ ආකාරයෙන් ආයතන නිරෝධයක් වෙන ආයතන 6 පිළිබඳව සක්කාය දිට්ඨිය උපදින්න පුළුවන්. හැබැයි නමුත් ඒ ආයතන පිළිබඳ ලෝභය තියෙන්න පුළුවන්, ආයතන නිසා ද්වේෂය පහළ වෙන්න පුළුවන්. නමුත් අනාගාමි මාර්ගයෙන් පස්සේ අන්න ඒ කියන කාමරාග වශයෙන් පහළ වෙන දෝෂ ද්වේෂ ද්වේෂානුසයත් නිරුද්ධ වෙනවා. එතනත් ආයතන නිරෝධයක් වෙනවා. මේ විදිහට ගිහිල්ලා යම් දවසක අරිහත් මාර්ග ඵල සිත් පහළ වෙනකොට ඒ අනුව පහළ වෙන ගෝත්‍ර භූ සිතෙත් ආයතන නිරෝධයක් වෙනවා. එතකොට ඒ ආයතන නිරෝධය හැම අවස්ථාවෙම ගත යුතුයි. නමුත් අරියත් මාර්ග ඵල සිත් අවස්ථාවේ තමයි සකල ආයතන නිරෝධය මස්තක ප්‍රාප්ත වෙන්නේ කියන එක තමයි අපිට අර්ථ වර්ණනා කරගන්න තියෙන්නේ.
බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
මම ප්‍රශ්නයක් අහන්න ධර්මයේ උපේක්ෂා සංකාර උපේක්ෂා ඥානයේ කියනයි ඔබ වහන්සේ අර උපේක්ෂාව අර අලුතෙන් භාවනා කරන අයටත් එහෙම උපේක්ෂාව වගේ දැනෙන්න පුළුවන්.
ඔව්.
ඉස්සරහට යන්නේ නැත්නම් එහෙම එකක් කිව්වනේ.
ඔව් ඔව්.
එහෙම එකක් තමයි මටත් දැනෙන්නේ. දැන් මම නම් හැබැයි එච්චරම අලුත් නැහැ. එතකොට ඔබ වහන්සේ කියපු විදිහට දැන් අපිට මේ අර ඉන්ද්‍රිය ධර්ම වඩන එකනේ තියෙන්නේ. දැන් ඒක දැන් අපි කොහොමද දැනගන්නේ මේ සංඛාර උපේක්ෂාවද මේ මේ මොන උපේක්ෂාවද කියලා?
ඔව්, එතන ඉතින් තමන් තවම නාම රූප ධර්මයන් තේරුම් ගනිමින් නම් තියෙන්නේ. එතකොට සමහර විට තවමත් පඤ්ඤාප්තියට රැවටෙමින් මේ නාම රූප ධර්මයන් මතු කරගන්න උත්සාහවත් වෙන කෙනෙක් නම් එයාගේ ඥානය තියෙන්නේ මේ නාම රූප පරිච්ඡේද ඥානය මත. එතකොට එතනදී යම් කිසි කෙනෙකුට යම් යම් උපේක්ෂාවන් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉතින් ලෞකික දේවල් පිළිබඳව උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. නමුත් මෙතන සංකාරුපේක්ඛා ඥානය කියලා අතන අදහස් කරේ ඊට වඩා මේ තිලක්ෂණ ආරම්භනික සංස්කාරයන්ගේ ලක්ෂණ දැන දැක දැනීමෙන් ඉතා ප්‍රබලවම පහළ වෙන එකක්. ඒක සමාධියත් එක්ක පහළ වෙන එකක්. ඒක ආපහෝ මේ පැත්තට හැරිලා යන එකක් නෙවෙයි. නමුත් ආධුනික කෙනාට මම කිව්වේ එතන මේ උපේක්ෂාව කියන එකට වඩා එතනදී ඇත්තම උපේක්ෂාවක් තමයි. නමුත් ඒක මේ හිත හැඟවීමක් කියලා. මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා නැති නිසා එයාට මේ හිත නැවත නැවත අර මෙනෙහි කරන්න හිත බැසගන්නේ නැහැ. ඇයි? තවම පරමාර්ථ ධර්මයන් එයාට අරමුණු නොවෙන නිසා. ඒබඳු කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනාට නැවත නැවත හොඳින් සංස්කාර ධර්මයන් අරමුණු වෙන විදිහට මානසිකාරය පවත්වන්න ආපහු අර හිතේ හැකිලීම සංගවීම අයින් වෙලා නැවත ඔහුට පහසුවෙන් විදර්ශනාවන් සිද්ධ වෙනවා, සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් අන්න ඒ නිසා තමයි එතන සමහර දේවල් අපිට මුල් කාලේ අපටත් ඇති වෙලා තියෙනවා. මිහිත මේ කම්මැලි වෙලත් නැහැ, හිත විසිරිලත් නැහැ. නමුත් හිත වැඩෙන්නේ නැති බවක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මතු නොවීම නිසායේ වෙන්නේ. ඒක Tamanට තේරෙනවා. නමුත් මේ සංකාර උපේක්ඛා ඥානය කියන අවස්ථාවෙ නෙවෙයි. හිතේ බොහෝම සංස්කාරයන් පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. ඒකේ මේ අර වගේ එක තැන නතර වෙලා තියෙන අවස්ථාවක් නෙවෙයි. හිතේ හැම වෙලාවෙම මේකෙන් ගැලවෙන්න ඕනේ කියන අදහස අර මතක් කරේ හරියට නායකුගේ කටේට ගෙම්බෙක් අහුණාම මේ ගෙම්බගේ මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියන මේ අර මේකෙන් මිදෙන්න ඕනේ කියන අදහස බලවත්ව තියෙනවා. ඉතින් ඒ වගේ අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ මොන අවස්ථාවද කියන එක. හා ඉතින් මේ සිත හැඟවිලාද තියෙන්නේ කියන එක ඉතින් ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් අපිට ඒ ධර්මයේ දැනගත්තාම.
සමනස් මම ඒකටම තව ප්‍රශ්නයක් අහන්නද? මේ නාම රූප නම් ඒ වගේ අර මේ මේ මෙතන අවශ්‍යතාවය ඕනකම ඒ නාම රූප පරිච්ඡේදය ඔක්කොම මේ සමාධියකදී තමයි සමින්හස දැන් මට මේ ධාතු ප්‍රකට ධාතු මනසකාරය ඒවත් ප්‍රකට වෙලා හුඟක් ගැඹුරට සමාධිය වැඩනහම තමයි දැන් මේ නිකන් හිත පස්සේ අර ඒ කියන්නේ ඇතිවීම ඒ කියන්නේ පාදේ වැයවක් දැකලා එහෙම ගිහිල්ලා ඒක එහෙම බොහොම ලේසියෙන් මේ සිත නිවෙන ගතියකට වගේ යන තැනක් මම කියන්නේ අර මම මේ මේ අනිත් ඒවා මම ඒ කියන්නේ මම හුඟක් වෙලාට දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් මම සෑහෙන විපස්සනාවෙන්ම තමයි මේක පුච්චලේ ඒ කියන්නේ සිතක් කැවිල යන හැටි හරි ඒ පංචස්කන්ධයක් ඇතුළේ නැති වෙන දෙයක් නේද මේ ඒකේ උපේක්ෂාවක් ඇති වෙනවා දැන් සමාධියකට වෙන දෙයක් තමයි සමනහස මම කිව්වේ දැන් හුඟක් වෙලාට සමහරලා එහෙම දැන් ඉන්නකොට හැබැයි මෙහෙමත් වෙනවා දැන් ඔය නිකන් රස්නේ වගේ නිකන් තේජෝ ධාතු හුඟක් ප්‍රකට වෙන ගතියක් පඨවි ධාතු හුඟක් ප්‍රකට වෙන ගතියක් ඒ වගේ ඇවිල්ලා යනවා ඊළඟට ආයෙ අර දිවීමට යනවා මෙහෙම තත්ත්වයක් එහෙම එකක් තමයි දැන් වැඩිපුරම තියෙන්නේ ඒ වගේ සාමාන්‍ය ජීවිතෙත් මම ගොක්ලාට කියලා නවන විදි ඒක කියලා පාවේ නැති වෙන්න තමයි බලන්නේ මේක සිද්ධ වෙන්නේ ගැඹුරු සමාධියකදී
හරි ඔව් ඒක මේ ඔව් ඒ අවස්ථාව වෙන්න පුළුවන් මම සාමාන්‍ය පොදු අදහසක් කිව්වේ නමුත් ඔබතුමියගේ ඒ කාරණාව මේ විපස්සනාවේ දිනුන අවස්ථාවලදී ඒ වගේ අවස්ථාවක් එමින් පවතිනවා ඒක තමයි වරින් වර වැටහෙන්නේ ඉතින් ඔය අදහසම තමයි අපිට ඒක අපි මේ නැවත නැවත කරන භාවනාවම කරගෙන යනකොට ඒක ඉතාමත් දිනුනුවමින් පහළ වෙනවා නමුත් තවම මේ හිත සංස්කාරයන්ට බර තියෙන නිසා තමයි උත්සාහය අතහැරපු ගමන් සමායික ආපහු සිත සංකාරයන් අරමුණු කරමින් පහළ වෙන්න පුළුවන් ඉතින් ඒක සමහර විට ඔය ආදීනව ඥානෙ භංග ඥානෙ බයතුපට්ඨාන ඥානෙ උදේව ඥාන මේ අවස්ථාවලදී පවා මේ ගති අපේ හිතේ පහළ වෙනවා. එහෙම පහළ වෙලා ඉතින් උග්‍ර අවස්ථාව තමයි අර කියන එක සංස්කාරය පිළිබඳව ඒවට නැඹුරු වෙන්නෙත් නෑ සමහර විට විපස්සනාව කියන එකත් එම ලකුවට සංස්කාරයන් අරමුණු කර කර සම්මර්සණය කිරීමක් නැහැ. කෙටියෙන් එයාට පුළුවන්කම තියෙනවා මේ වගේ මේ නිරෝධය දකින්න. ඉතින් අන්න ඒ අවස්ථාවේ තමයි අර ටිකක් උපේක්ෂාව කියන එකට හිත නැඹුරු වෙන්නේ. ඒ නිසා ඒකේ මේ අපිට මේ ඥානෙමයි කියලා එතන කතා කරන්න අමාරුයි. මොකද ඔය සංකාරෝපේක්ෂා ඥානෙ උපේක්ෂාව කියන එක ඒකේ ගති ලක්ෂණ උදයබ්බේ ඥානෙ භංග බයතුපට්ඨාන ආදීනව ඥාන කියන මේවලේනොත් කලින් කල මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකේ අපිට එතනදී කරන්න තියෙන්නේ මේ ස්වභාවය අපි තේරුම් ගන්නවා. ඒක හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපේ භාවනාව අඛණ්ඩව දිගටම කරගෙන යනවා. මේ හිත සංස්කාරයන් අරමුණු කරන එක නතර වෙලා සම්පූර්ණයෙන්ම හිත යම් දවසකට Tamanට පේනවා මේ හිත Nirodheට බැසගත්තා. Nirodheට පත් වුණා කියන ස්වභාවයට එනකන් අපිට මේක නැවත නැවත අඛණ්ඩව කරගෙන යන්න තමයි තියෙන්නේ.
දවසම සාවින්හස්
ඕපෙන් අපේ සර්ණේ සාවින්හස් ප්‍රමාණකින් අධේශනයේට සාවින්හස් මේ සංස්කාරයි සංස්කාර නිමිත්තයි කියන එක තේරුම් ගන්න උත්සාහය කියදෙනවා එතෙන්දී හිපිච්චියක් තමයි මේ සංස්කාර කියලා කියන්නේ අත වශයෙන්ම පරමාර්ථ ධර්ම ස්වභාවයක් තමයි සංස්කාර ත කියන එකකින් අදහස් කරන්නේ නමුත් ඒක අපේ මනසට තේරෙන්නේ නිමිති හැටියට. ඇත්ත වශයෙන්ම මේ පර්මාස් ධර්ම කියන තැන අපි මේසයක් පුටුවක් කියලා ගන්නකොට එතන හිතුණා ඒක තමයි මේ සංස්කාර නිමිත්ත වෙන්නේ කියලා. මුලින්ම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එහෙම හිතන එක හරිද? එහෙම නැත්නම් වෙනත් අර්ථකථනයක් නැත වෙනත් විස්තර කිරීමක් තියෙනවද මේ සංස්කාරයයි සංස්කාර නිමිත්තයි තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ මට තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේකට අපි
උත්තර බලාපොරොත්තු වෙන සාරණාස් ඒකේදී එහෙම විශේෂ වෙන එකක් නැහැ. ඒ සංස්කාරයේම නිමිති හැටියට ප්‍රකට වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සමහර විට ඔබතුමා අහලා ඇති ඔය මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කරන දේශනාවක ලෝභෝ නිමිත්තක් කාරණෝ ද්වේෂෝ නිමිත්තක් කාරණෝ කියලා මේ ලෝභය නිමිති ඇතිකරන එකක් ද්වේෂය නිමිති ඇතිකරන එකක් මෝහය නිමිති ඇතිකරන එකක් කියලා මේ විදිහේ දේශනාවක් තියෙනවා. එතකොට හැම වෙලාවෙම පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය ගත්තොත් ඒවා ශක්තියක්. ඒකේ යම ද්‍රව්‍යයක් වශයෙන් හෝ දෙයක් වශයෙන් වැටහෙන්නේ නැහැ. නමුත් මේ හිත ඇතුණාම අපිට වැටහෙන ආකාරයක් තියෙනවා. පටවිය කිව්වහම අපි යම් ආකාරයක් හිතට වැටහෙන ආකාරයක් තියෙනවා. අන්න ඒක තමයි ඒකට අපි කියන අර්ථ පඤ්ඤප්ති කියලා අභිධර්ම ක්‍රමයේ සඳහන් වෙනවා. ඒ එකත් යම් පඤ්ඤප්තියක් හැටේ පටවිය කියන එකත් පඤ්ඤප්තියක්. නමුත් මේ මූලය ගත්තොත් ශක්තියක්. එතකොට ඒ පරමාර්ථය නිමිති වශයෙන් වැටහුණාට අපිට හැබැයි ඇතුලේ නුවණ තියෙන්නේ මේක මේ වගේ ධර්මයක් කියන එක නුවණ තියෙනවා. හැබැයි ප්‍රකට වෙන්නේ නිමිත්තක් හැටියට. උදාහරණයක් වශයෙන් අපි කෝපය මේසේ කියන කාරණා ගත්තත් එතන අපිට හැබෑවටම පේන්නේ වර්ණය. නමුත් මේ වර්ණය ඒ යම් හැඩයකින් සටහනකින් තමයි වර්ණයේ පිළිබිඹු වෙන්නේ. අන්නේ හැඩ සටහන තමයි අපි නිමිත්ත කියලා කියන්නේ. අපිට ප්‍රකට වෙන ආකාරයටයි නිමිත්ත කියලා කිව්වේ. එතකොට මේවා කවදාවත් පරමාර්ථ ධර්මයේ නිමිත්තෙන් වෙන් කරන්න බෑ. නමුත් ඒක නුවණින් අපිට තේරුම් ගන්න වෙනවා. මෙහෙම අපිට හැඩ සටහනක් වශයෙන් පහළ වුණාට මේකේ මූලය ගත්තහම හුදු ශක්තියක්. ඒක හැඩයක්, සටහනක්, ද්‍රව්‍යයක් හැටියට පණවන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේවා පහළ වෙන්නේ මේ ආකාරයටයි කියලා තේරුම් ගන්න තමයි අපිට මේ නිමිති කියන කතාව කතා කරන්න වෙන්නේ.
සාමිනාස තව ප්‍රශ්නයක් තියෙනවා. සාමිනාස අර මේ අවසානයේදී අර මේ ගෝත්‍ර භූ ධර්මයෝ දස දෙනෙක් කියන අවස්ථාවේදී අනිමිත්ත විහාර සමාපත්තිය කියන එක පෙන්වන්නේ ස්වාමිනාසේ රහතන් වහන්සේ කෙනෙක්. මේ එතන ස්වාමිනාස මේ අනිමිත්ත චේතෝ සමාධිය කියන්නේ ඒකමද කියන එක දැනගන්නත් ඕනේ. ඒ වගේම මේ ගෝත්‍ර භූ කියන එක ඉහළ මාර්ග ඵලවලට යනකොට අපි ගෝදාන හැටියටත් හඳුන්වනව නේද කියන එකත් පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න. ඊට අර අනිමිත්ත විහාර සමාපත්තිය කියන්නේ අනිමිත්ත චේතෝ සමාධියද කියන එක.
ඔව් ඒක තමයි. අනිමිත්ත චේතෝ සමාධිය කියලා කියන්නේ විහාර සමාධිය කියලා කියන්නේ ඒක වචන විතරයි වෙනස. දෙකම එකම තැනට කියලා නිවන අරමුණු කරමින් රහතන් වහන්සේ නමක් විසින් විහාරයක සමවැදීමක් සමාපත්තියක් තමයි එතන අදහස් කරේ. එතකොට අනිමිත්ත විහාර සමාධිය කිව්වත් අනිමිත්ත චේතෝ සමාධිය කියලා කිව්වත් ඇතැම් අවස්ථාවල අනිමිත්ත චේතෝ සමාධිය කියලා අදහස් කරලා තියෙනවා. ඉතින් දැන් සමාධි අනිමිත්ත චේතෝ සමාධිය කියන වචනෙන් මේ ලෞකික සමාධියක්වත් ඊට පහළ සමාධියක් ගැන නෙවෙයි එතන සඳහන් කරේ. හැබැයි ඉතින් මේ අනිමිත්ත භාවය කියන එක සෝවාන් ඵල සමාපත්තිය තියෙනවා. නමුත් මේ අනිමිත්ත චේතෝ සමාධිය කියන එක සියලු ආකාරයෙන් වචනේ වචනේ පරිසමාප්තාර්ථයෙන් කියනවා නම් එතන අපිට මේ අනිමිත්ත චේතෝ සමාධිය කියලා කතා කරලා තියෙන්නෙම අර කියපු ඉස්සෙල්ලා කතා අනිමිත්ත මේ විහාර සමාපත්තියමයි. එහෙම නැත්නම් අරිහත් ඵල සමාපත්තිය පිළිබඳවයි එතන කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඇහුවා නේද? ඔව්.
උදාන සිත ගැන පොඩ්ඩක් මතක් කරන්න.
මොකද්ද? ඇහුන්නේ නැහැ මට.
ස්වාමිනාසර් ගෝත්‍ර භූ සිතට අපි ඉහළ මාර්ග ඵල වලට පත් වෙන අවස්ථාවලදී අපි ගෝත්‍ර භූ සිත හඳුනනවා නේද? ගෝදාන සිත කියලා.
ස්වාමිනාසර්. ඔව්. හරි. ඒක මේ එතෙන්ද මේ අපිට මේ කතාවේදී ඔක්කොම හඳුන්වලා තියෙන්නේ ගෝත්‍ර භූ හැටියට. නමුත් මේ අටකත් මේ පටිසම්භිදා මග්ගේ තියෙනවා ගෝත්‍ර භූ චිත්තං ගෝත්‍ර භූ සිත මාර්ගයට අනන්තරපත්තියෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක මට පဋාණේ විග්‍රහ වාක්‍ය මතක වෙන්නේ නැහැ. ඊට පස්සේ කියන වෝදානං මග්ගස්ස අනන්තරපත්තේන පත්‍යෝ කියලා පဋාණ පාළියේ තියෙනවා. ඊට පස්සේ ගෝත්‍ර භූ මග්ගස්ස අනන්තරපත්තේන පත්‍යෝ වෝදානං මග්ගස්ස අනන්තරපත්තේන පත්‍යෝ. එතකොට ඒ ගෝත්‍ර භූ සිතම දැන් සෝවාන් අවස්ථාවේදී ප්‍රථම වතාවට ගෝත්‍රයේ පුතග්ජන ගෝත්‍රයේ නසන නිසා ඒකට ගෝත්‍ර භූ කිව්වා. ඊට පසු ඉහළ මාර්ගයන් ගත්තාම නැවත එහෙම පුතග්ජන ගෝත්‍රයක් නසනවා කියන එකක් වෙන්නේ නැහැ. එතන ආර්යයන් වහන්සේ නමක්. ඒත නිසා ඒක හඳුන්වලා තියෙන වෝදාන කියලා නම. එතකොට ඒ නිසා ඒ වෝදාන හිත තමයි සෝවාන් උනන් පස්සේ ඊළඟ මාර්ගඵල සිත් ඔලදී පහළ වෙන්නේ. ඊට පස්සේ ඵල සමාපatti වලත් බෝධාන හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක මම හිතන්නේ සංග්‍රහ ගන්තෝල ඒක සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ හිතම තමයි මෙතන සියල්ල ගෝත්‍ර භූ කියලා ඒකේ තියෙන කෘත්‍ය වශයෙන් සැලකලා. ඒ කියන්නේ ජාතිය, උප්පත්තිය මේවා අභිභවණය කරන අර්ථයෙන් ගෝත්‍ර භූ කියලා කිව්වා. ඊට පස්සේ ඵලය ගත්තත් ඇත්තටම ඒකේ තමන්ට ඵල සමාපත්තියට සමවදින්න ඕන නම් අනිවාර්යෙන් එයා නැවත සංස්කාරයන් අරමුණු කර කර ඒ වගේන් ඒ සංස්කාරයන් අරමුණු කරන එක නතර කරලා අනිමිත්තයට හිත යොමු කිරීමට නම් නැවත සංස්කාරයන් අරමුණු කර 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 විපස්සනා කරගෙන ඇවිල්ලා එතනත් වෙන්නේම සංස්කාරයන්ගෙන් හිත අභිභවණය වෙලා විසංකාරගත වෙන එක. ඒ නිසා ඒ යම් අර්ථයක පිහිටලා තමයි එතන ගෝත්‍ර භූ කියන හිතම එතන කතා කරලා තියෙනවා. නමුත් අපි යතන වෝදාන කියලා අපිට පဋාණ පාළියත් හම්බෙන නිසා මේකට ඊට පස්සේ සිත් වලට වෝදාන කියන එක කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතන මම හිතන්නේ අතන අර මේ ඒකේ කෘත්‍ය ගැන සලකලා තමයි සියල්ලම මේ ගෝත්‍ර භූ කියලා අදහස් කරලා තියෙන්නේ. ඉතින් නමුත් ඒ වගේ අපිට එතන දැන් උපාදං අභිභූයති ගෝත්‍ර භූ කියලා ගත්තාම දැන් අපිට මාර්ග සිතේදී නම් ඒක උපාදේ අභිභවණය කරනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඵල සිතේදී ඒක වෙන්නේ නැහැනේ. නමුත් එතන අභිභවණය කියන අර්ථයෙන් නෙවෙයි එතන ගෝත්‍ර භූ කියලා කිව්වේ. එතකොට එතන අර එතන තව අපිට ගෝත්‍ර භූ කියන එක අර්ථ වශයෙන් පෙන්වනවනේ විවට්ඨණය වෙනවා, පක්ඛන්දණය වෙනවා කියලා. අන්න ඒ වගේ අර්ථ වලින් තමයි ඒ ඉදිරි ඒවා ගෝත්‍ර භූ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතන අනිත් ඒවාට අපි වෝදාන කියලා දැම්මා කියලා වරදක් නැහැ. වෝදාන කියන එක පဋාණ පාළියේ සඳහන් වෙලා තියෙන නිසා එතකොට ඒ විදිහට මේ වෝදානයත් ගෝත්‍ර භූ සිතත් දෙකම කතා වෙනවා.
බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ.
ඔව්.
සංකස්ස මේ ඥාතත්ථේන ඥානම් පජානනත්ථේන පඤ්ඤා කියනකොට ඔය ඥාත කියන එකයි පජානන කියන එකේ කොහොමද ස්වාමීන් වහන්සේ අපිට ඒක ලොකු වෙනසක් තියනවද නැත්නම් කොයි විදිහේ වෙනස අපි තියනවා නම් හඳුනා ගන්න ස්වාමීන්
වහන්සේ. අතන ඥාත දැන ගැනීම කියන එක ඒක පජාන කියන මේකේ දෙකේ මේ අර්ථ දෙකක් තියෙනවා. දැන් ඔතන නමුත් මේ එකම අවස්ථාවට මේ දෙක හඳුන්වලා තියෙනවා. එතකොට දැනගැනීමේ අර්ථයෙන් ඥානය කියලා එකට කියන්න පුළුවන්. මොකද ඒකත් යම් දැනගැනීමක්. හැබැයි දැනගැනීම් තියෙනවා පජානනෙ නොවන. ඒ කියන්නේ අපි කියෙමුකෝ යම් සාමාන්‍ය දෙයක් පඨවි ධාතුව පිළිබඳව කෙනෙක් දැනගැනීමක් තියෙන්න පුළුවන්. ඒක සමහරවිට සම්මුති වශයෙන් දැනගැනීමක් වෙන්නත් පුළුවන්. හැබැයි පජානනීය කියන එක පජානාති කියනකොට එහෙම සම්මුති වශයෙන් කලවම් නොවි ඒක නිවැරදි හරියාකාරයෙන්ම වටහා ගැනීමයි පජානනීය කියලා කියන්නේ. පජානති කියන්නේ විශිෂ්ට ලෙස විශේෂයෙන් දැනගැනීම කියන අර්ථේ පජානාකේ පජානාති කියන එකේ තියෙනවා. ඉතින් ඒ විශේෂයෙන් දැනගැනීම කියන එකක් යම් ආකාරයකින් දැනගැනීමක් නිසා ඥාතට්ඨේ ඥානං කියලා කියනවා. නමුත් මේ ඥාතට්ඨ කියන එක ඥානාර්ථය කියන එක ඊට මෙහා අවස්ථාවලත් යෙදෙන්න පුළුවන්. නමුත් පජානනය කියන එක එහෙම අර මේකේ කලවම් වෙලා අවබෝධ වීමක් නෙවෙයි තියෙන්නේ. පජානනය කියන එක විශිෂ්ට ලෙස විශේෂයෙන් දැන ගැනීම කියන අර්ථය තමයි ඒකේ පජානනය කියලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි අර සමහර විට පාලි භාෂාවේ ඇතැම් වෙලාවල් වල ඔය ඒ වගේ පරිවර්තනය නොකර පජානනය කියන නමින්ම දාලා තියෙනවා. මොකද ඒකට අපිට විස්තරයක් කරන්න කිව්වොත් ඒ පජානන කියන පදය සිංහලයට හරවන්න කිව්වොත් ලොකු විස්තරයක් කරන්න වෙනවා. නැත්තම් ඒක හරියට ඒ පදේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇතැම් වෙලාවල් වල මේ නමින්ම දාලා තියෙනවා පජානනේ කියන නමින්. එතකොට ඒ වගේ මේකේ විශේෂයක් නැතුව නෙවෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ විශේෂයක් තිබුණත් එකම ඥානයේ ආරම්භයා මේ දෙකම කතා කරනකොට එතකොට ඒකේ විශේෂයක් ඥානයේ විශේෂයක් නැහැ. නමුත් ඒ පජානනෙන් අවබෝධ වෙච්ච එකම දැනගැනීමක් කියන අර්ථයෙන් ඥාතට්ඨේ කියලා ඔය අර්ථ වර්ණනා කරලා තියෙනවා.
ඉලසන සන්නස සන්නස වහන්සේ ගැවසරේ දීලා නැත ප්‍රශ්නයක් කියන්න පුළුවන් නේද නැත්නම් සාකච්ඡා නිවැරදි කරන්න පුළුවන් සර්.
කමන්නේ අහන්න එකක්.
ඔව් සානස මේ මීට ටික වෙලාවකට පෙර වහන්සේ පාදා දුන්න ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මේ නිමිත්ත අභිභවණය කරන කාරණාව. ඉතින් ඒකට සම්බන්ධ ඒක ප්‍රශ්නේ ඒ නිසා ඒකට සම්බන්ධ කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ පසුගිය සති වෙනස් සාකච්ඡාවකදී කියවිච්ච කාරණා තවදුරටත් මේ දැන ගැනීම සඳහා අහන්නේ මේ ප්‍රශ්න සානස මේ කජ්ජනීය සූත්‍රයේ ඒකදී කියවෙනවනේ එක තැනක කිංච භික්කවේ රූපන් වදේත කියලා අහනවා. මේ ඒකෙදි කියන්නේ රූපපතිති කෝ භික්කවේ තස්මා
රූපන්
පති විච්චි. හා ඒක ඉලා ඉදිරිය ප්‍රසිගම් කියන රූපපති කියලා අහුවම කියනවා සීතනේ රූපපති උන් රූපපති ආදිවාසී.
හා
සයන්නාසී තියෙන එක සිංහල පැත්තේදීම අපි අහලා තිනවා. ඉතින් මේ විදිය තමයි අපි තේරුම් අරගෙන තිබුණේ තියන්නේ. කියන්නේ මේ රූපනේ වෙන අර්ථය නිසා මේකට රූපනේ රූපේ කියනවා කියලා. රූපනේ වෙනවා කියන්නේ සීතල සීතලෙන් උෂ්ණයෙන් ඒක වැඩි විදි යනවා විකාප රූප වෙනවා කියලා.
ආ
එතකොට මතයක් එහෙම මතෙවිවත් තිබියදී අපිට තව තැනකින් ඇහෙනවා මේ රූපනේ මේ රූප කියන්නේම රූපනේ වෙන රූපනේ වීමට තමයි රූප කියන්නේ කියලා. එකටි පිච්ච දෙයක් රූපණය ඒ කියන්නේ සිදි බිදි යන උස්සත්යෙන් එහෙම නැති විනාඩි විකාර වෙනව නෙමෙයි මේ ඒ රූපණේ වීමටම තමයි මේ රූපය කියන්නේ.
ඒ
කියන්නේ එහෙම රූපයක් නෑ රූපයක් විදිහට මතුවීමට තමයි රූපණ කියන්නේ. නැතිම දෙයක් මේ රූපයක් විදිහට මතුවීමක් සිදු වෙනවනේ ඒක තමයි රූපණ කියන්නේ කියලා. සයන්ස මේ පැහැදිලි කර ගැනීම සඳහා අවවාසී පාළි දෙනු සහ අවවාසී දෙන මේ එකතු කළා. අද මේ මෙතන මේ හිතන දෙකේ වෙනස්කම් දෙකක් තියෙනවා කියලා කියනවා සයන් වාසේ පොඩ පහදා දෙන්න අපි
හම්බුනේ. ඔව් ඒකේ ඉතින් මේ එහෙම අපිට මේ පදයේ උඩාර්ථය අරගෙන ඒකට අර්ථ දෙන්න බෑ. යමක් වර්ණනා කරනකොට සමහර විට ඒකේ පරමාර්ථයේ ලක්ෂණයෙන් වර්ණනා කරනවා එකක් කෘත්‍යයෙන් වර්ණනා කරනවා යමක් හඳුන්වනකොට. අපි මුලින් මතක් කරා සමහර විට පුද්ගලයෙක් අපි හඳුන්වනකොට ඔහුගේ ස්වභාවයෙන් වර්ණනා කරනවා මේ උස පුද්ගලයේ සුදු පුද්ගලයේ කියලා. එහෙමත් පුද්ගලයෙක් හඳුන්වන්න පුළුවන්. තව විදිහකට හඳුන්වන්න ඔහු මේ අර මේ රස්සාවක් කරන කෙනෙක් නෝ ඔහු ගොවියෙක් අහවල් කෙනා කියලා මුදලාලි කෙනෙක් අර මුදලාලි සිරිපාල මුදලාලි කියලා ඒ වගේ මේ ඔහු කරන වැඩෙනොත් පුද්ගලයා හඳුන්වන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ මෙතනත් රූපේ හඳුන්වන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලක්ෂණය. එතකොට මේ රූපේ ලක්ෂණ තමයි ආකාර විකාර වෙන බව. හටගත්තසේ බිඳිලා යන බව. විරුද්ධ ප්‍රත්‍යයන් නිසා ආකාර විකාර වෙමින් විනාශ වෙන බව මේ රූපේ තුල තියෙනවා. ඒ නිසා මේ ධර්මයට රූපය කියලා කියනවා. කේනට්ටේන මොන අර්ථයෙන්ද මේකට රූපය කියන්නේ? එතකොට මේ රූපණේ වෙන භව ඒකේ ලක්ෂණයක්. මිසක් රූපණේ වෙන භව රූපය නෙවෙයි. එතකොට රූපය කියන එක අපි දන්නවා ප්‍රත්‍යයෙන් හටගන්න පරමාර්ථ ධර්මයක්. ඒක වර්ණය, ශබ්දය, පඨවි ආදී මේ දේවල් විද්‍යාමාන පරමාර්ථ ධර්මයක්. රූපණේ වෙන භව කියන එක මොන ප්‍රත්‍යයෙන් හටගන්න? රූපණේ වෙන භව පරමාර්ථයක්ද කියලා බැලුවොත් එහෙම එකක් නැහැ. ඒ රූපණේ වෙන භව කියන එක ලක්ෂණයක්. එතකොට අපි මුලින්ම කතා කරා මේ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන ලක්ෂණ මතු කරගෙන ඒ ලක්ෂණ මේ පරමාර්ථ ධර්මයන්ට ආරෝපණය කරලා බලනකොට තමයි අපිට ඒ පරමාර්ථ ධර්මයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් කියුවේ. එතකොට ඒ නිසා ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ලක්ෂණයෙන් ඒ ධර්මය හඳුන්වලා තියෙනවා. රූපදීති කෝබික වේ තස්මා රූපන්ති උත්‍යති. එතකොට මේ රූපණය නිසා මේකට රූපය කියලා කිව්වේ. එතකොට රූපණය වන බව ඒකේ තියෙන නිසා ඒකට රූපය කිව්වා. එතකොට ඒ වගේ යම්කිසි කෙනෙක් යමකට දක්ෂයි නම් ඒ දක්ෂ නාමයෙන් ඔහු හඳුන්වනවා. එතකොට ඒ දක්ෂ බව ඔහුද පුද්ගලයාද? නෑ. ඒ දක්ෂ බව කියන ඔහුගේ ලක්ෂණයක්. නමුත් ඒ පුද්ගලයා කියන කෙනා අපිට වෙනම හම්බ වෙනවා. ඒ වගේ තමයි මෙතනත් මේ භාග්‍යතුන් වහන්සේ වේදනාව පිළිබඳ වේදේතිෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති කියලා මේ විදිහට වේදනාව පිළිබඳවත් ඊට පස්සේ සංඥාව පිළිබඳවත් ඒ ලක්ෂණේ කෘත්‍යෙන් තමයි ඒ ධර්මයේ හඳුන්වලා තියෙන්නේ. එතකොට අපිට පරමාර්ථ ධර්මයක් වශයෙන් විද්‍යාමාන දේවල් තමයි රූපය වේදනාව සංඥාව සංකාර කියන ඒවා. එතකොට අපි ඒක ඒ විදිහට වෙන් කරලා දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. හා ඒක හඳුන්වන්න පුළුවන් අර වගේ ඒකේ තියෙන ආවේනික ලක්ෂණේ. එතකොට ඒ ලක්ෂණේ අනිකක් පරමාර්ථ ධර්මයේ අනිකක් කියලා මේවා අපි වෙන් කරගෙන ඊට පස්සේ මේක පිළිබඳව අපිට කතා කරන්න තේරුම් ගන්න පුළුවන්.
එතකොට හොඳයි අපි හඳුනේ මේ සමා වෙන්න මම අනිත් පැත්තෙන් අකුව අදහස ඉදපත් කියන්නේ කොට පාදා ගන්නවා. එතකොට ඒ කියන්නේ ඒ පැත්තෙන් කියනවා අපි හඳුනේ දැන් මේ රූපණය කියන්නේ ඔබ වහන්සේගේ වචෙන් දැන් නැවත කිව්වොත් ඒකේ ඇති ලක්ෂණය කියලා කිව්වා.
ඔව්.
ඒකේ ලක්ෂණය කියලා. එතකොට මේ ඒක නම් ඒක කියලා ඔබ වහන්සේ කියපු දේ තියෙන තැන ඉඳලා තමයි අපි කියන්නේ ඒකේ ලක්ෂණයක් කියන්නේ. එතකොට ඒ අපිට මොනවද කලින් කිව්ව ස්කූල් එකේ කට්ටිය කියන්නේ එතකොට මේ ඒක කියන එක තියාගෙන නැහැ ඔයගොල්ලෝ මේ කතා ගන්නෙ. නමුත් ඒක කියන එකක් නැහැ. මේ ඒක කියන එක ඇති උනේ ඒ ඇතිවීමට තමයි මේ රූපණ කියලා කියන්නේ. කියලා තමයි ඒ අර්ථකථනය
දෙන්නේ.
හ්ම් හ්ම් හ්ම්. ඒක මේ ඒගොල්ලෝ කියන්නේ මේ පොඩි වැරදීමක් අපිට සිද්ධලා තියෙනවා මේ මුලින් ඉඳලම මේ රූපණ ගැන කියනකොට කියන අර්ථයෙන් මේ කියන්නේ අපි.
ඔව් ඔව් ඒකාරය. ඒක තමයි අර යා මේ දැන් එතන තියෙන ලක්ෂණය රූපේ හැටියට සලකාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට අර්ථ වර්ණනා කරන්න ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ ගොඩාක් නැතම් ධර්මවල ඔය වගේ අර්ථ පැටලෙන බවක් තියෙනවා. ඒට හේතුව තමයි අර ඇත්තටම මේ අභිධර්ම වශයෙන් කරුණු කාරණා හරියට ඉගෙන ගන්නවා නම් එතකොට පරමාර්ථ ධර්ම පිළිබඳව හොඳට වටහා ගන්නවා නම් එතකොට ඒවා පිළිබඳව වගේ ලක්ෂණ පිළිබඳවත් හොඳ ආකාරව ඒ වගේම පෙන්නලා තියෙනවනේ. ඉතින් අන්න ඒ නිසා මම ඉතින් ඒ කියන්නේ මේ අභිධර්මය කියන කාරණා හැමෝම ඉගෙනගෙන ඒ දැනුමත් ඔස්සේ මේවා දිහා බලනවා නම් ගොඩාක් විට මේ අර්ථ ගන්නකොට අපිට ඉතින් හොඳ පැහැදිලි අර්ථ ගන්න පුළුවන් කියන එක තමයි මගෙත් ඉතින් පෞද්ගලික අදහස.
සාදු සාදු සාන්නස එමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අද දවසේදී අපිට ඒ උතුම් භාග්‍ය උදා වුණා. තථාගත දේශනාවේ අග්‍රම කොටස ශ්‍රේෂ්ඨම කොටස අද දවසේදී සවන් දෙන්න ඒ දේශනාවල සඳහන් පෙරේ සඳහන් ආකාරයටම ඉතින් ඒ ඉන්න අනුතුර අපිට ඉතාමත් අගන සාකච්ඡාවකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඉතින් අද දවසේදී අපි කියන අනුකම්පාවෙන් ඒ වගේම මම මතක් කරන අද දවසේදී මේ පුණ්‍යක්‍රියාව අපි විශේෂ වශයෙන්ම යොදා ගන්න කල්පනා කළේ අපගේ කල්දාන මිත්‍ර ආනන්ද මහත්මයා ඒ වගේම අශෝක මහත්මිය ආනන්ද මහින්කන්ද මහත්මයා සහ අශෝක මහින්කන්ද ඒ දෙකලගේ ඥාති මාතාව පොදු අමු දෙකක් අය වලද ඊයේ දවසේදී අප ප්‍රාප්ත වෙලා අද දවසේදී ආදානකටයුතු සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේදී. ඉතින් විශේෂ අවස්ථාවකදී පොද ආනන්ද මහත්මයා සහ මහත්මයා විදේශයක යොතේ යම්කාවේ ඉතින් සමහරට ඔවුන්තුමා හිතන සම්බන්ධ වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ තැතිව තියෙන දත්ත මත ඒ නිසා ඒ ඔවුන් වෙනුවෙන් ඒ අපි කල්ලා යුතු වෙනුවෙන් අපි මේ මාතාවට පින් අනුමෝදනා කිරීමටයි මේ අද වැඩසටහන විශේෂම කල්පනා යොදා ගන්න කල්පනා කරේ. ඉතින් ඒ මාතාවටත් ඒ මාතාවගේ නැවත භවයක් කරා ඇතිවීමක් තියෙනවා නම් ඒ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ අප ධර්ම දේශනා සාධර්ම සාකච්ඡා මාර්ගය ගත්තා කුසලයේ අපි වගේ ප්‍රාර්ථනා කර සිටිනවා නතාව. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන භූමියකින් චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ සියලු කුසලයන් හේතු අපි වේ ප්‍රාර්ථනා කරමි.
හොඳයි තෙරුවන් සරණයි. අපිත් ආශිර්වාද කරනවා අද ඒ විශේෂයෙන් මේ මාත් එක්කත් විවිධ අවස්ථාවල කතා කරලා තියෙනවා ඒ දෙපළම. ඉතින් ඒ මිය පරලෝ යන්න යෙදුණු එතුමියටත් මේ ධර්ම දානමය කුසලයෙන් ශ්‍රේෂ්ඨ කුසලයක්. මේ කුසලය තමන් කලාව පිනක් මේ සතුටින් සාධුනාදෙන් අනුමෝදන් වෙලා දුක් ස්ථානයක ඇත්ත ඇත්නම් දුකින් මිදෙලා සැපවත් වී මේ සසර දුක නිමා කරගන්න ඒ අභව ප්‍රාප්ත ඒ මෑණියන්ටත් මේ කුසල් පාරමිතාවක් මාර්ගෝපකරණයක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් අද දවසේ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් මේ වෙනුවෙන් සංවිධානය කරමින් අපකප වෙන මේවා අනිත් අයට බෙදලා දෙන්න උත්සාහවත් වෙන ඒ වගේ නන් අයුරින් උදව් උපකාර කරන හැම දෙනාටමත් අපි මතක් කරමින් මේ සියලු කුසලයෝ මේ සම්බුද්ධ ශාසනය ලබාගත යුතු ඉහළ අවබෝධයන් මාර්ගඵල ඥානයන් ඉන්ද්‍රිය බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීමට ඒ වගේ මේ සඳහා අවශ්‍ය පරිස්කාර වශයෙන් නිදුක් නිරෝගී භාවය සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම නිවැරදි සී සද්ධර්මය අහඬ ලැබීම මිත්‍යා දෘෂ්ටියන් පාප මිත්‍රයන්ගෙන් වැළකීලා නිවැරදි කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා මේ ගමන ඉතාමත් ඉක්මනින් සුවසේම හැම දිනාටම ඊතර වෙන්න මේ කුසල් සියලු ආකාරයෙන් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අපි ප්‍රාර්ථනා ගාථාව කියලා අවසන් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. අපාතින් යම් වරදක් දෝෂයක් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට සිදු වුණා නම් ත්‍රිවිධ රත්නේ පළමුවද දෙවනුවද තෙවනුවද සමාව භජනය කරමින් අපේ ධර්මානුශාසනාව වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම උතුම් තුරුණුවන්ගේ ආශිර්වාදය නිවන් දකිනා තුරුම සැලසේවා.
සාදු සාදු සාදු.